하나의 사고 데다하스 다하타바스리 아타베니 마세 뚱웨니다 바바나 베르사타 නිහඬ ගැන කතා කරන්න අපි සියලු දෙනාම මේ රැස් වෙලා ඉන්නේ නිහඬතාවය ගැන නිහඬත්වය ගැන කතා කරන්න නිහඬ බව ගැන කියා දෙන්න වචන දහස් ගානක් ලක්ෂ ගානක් වැය කරා. නිහඬව සිටීමට මොනතරම් අපහසුද? නිහඬ වීම මොනතරම් අපහසුද? හැම මොහොතකම ශබ්දයක් නැගෙනවා. මනුෂ්‍ය సంతානේ හැම මොහොතකම ශබ්දයක් නැගෙනවා. අපි ලී කැබැල්ලක් අතින් අරගෙන කුමකට තට්ටු කළා? ලෝකයේ තියෙන වස්තු වලට කුමකට තට්ටු කළා? ශබ්දයක් නැගෙනවා. ඒ වගේම ඔබේ ආධ්‍යාත්මය තුළ කුමන මානසික ස්වභාවයකට තට්ටු කළා? ඒ තුළින් ශබ්දයක් නැගෙනවා. කුමන උපාදානයක් තිබුණත් ඒ තුළින් ශබ්දයක් නැගෙනවා. ඉතින් නිහඬත්වය කියන එක, නිහඬ බව කියන එක මනුෂ්‍යයාට තේරුම් කරගත අපහසු දෙයක්. තේරුම් කරගන්නට තියෙන අපහසු කාරණයක් තේරුම් කරගන්නට බැරි තරම් දෙයක්. ඒ තරම් මක්නිසාද? මිනිසා හැටියටම, පුද්ගලයා හැටියටම මේ නිහඬ බව, එහෙම නැත්නම් නිවන සොයන්නේ පුජ්‍යලයක නොවී නිවන සොයන්න ඕන. මොකද පුජ්‍යලත්වය කියන්නේ නිවනට සතුරෙක්. කුමන හෝ ආකාරයකින් ඔබ පුජ්‍යල ඇඳුම ඇඳගෙන නිවන හෙව්වොත් ඔබ එන්නේ යම් තරමකටද නිවනට ලං වෙන්න උත්සාහ කරන්නේ? නිවන ඒ තරම් තව දහස් ගුණයක් ඈත් වෙනවා. මොකද හේතුව? පුජ්‍යලත්වයයි නිවනයි කියන්නේ පරස්පර දෙයක්. පුජ්‍යලත්වය කියන්නේ අනුසෝතගාමි, නිවන කියන්නේ පටිසෝතගාමි. සම්පූර්ණයෙන් පරස්පර කාරණා දෙකක්, පුජ්‍යලත්වය සහ නිවන, මමත්වය සහ නිවන සම්පූර්ණයෙන්ම පරස්පර කාරණා දෙකක්. අපි අවබෝධ වුණයි කියලා මොනම මානසිකත්වයක්වත් අල්ලගෙන ඉන්න එපා. සමහර අය සුතමේ ඥානේ නිවන තේරුම් ගත්තාම හිතනවා මට අවබෝධ වුණයි කියලා. ඊළඟට ඇතු තව පොඩ්ඩක් එහාට ගිහිල්ලා ප්‍රත්‍යක්ෂතාවයක් සිද්ධ වුණාම හිතනවා නිවනයි කියලා. එහෙනම් හිතන්න එපා. තමන්ට බරක් දැනේද, වේදනාවක් දැනේද, උපාදානයක් දැනේද, ඒ සියල්ල ප්‍රහාණය කළ යුතුය. සම්පූර්ණයෙන්ම නිහඬ වූ, සම්පූර්ණයෙන්ම නිරෝධ වූ, නිරෝධ බවවත් නොහඳුනන නිවනට සමීප විය යුතුය. ඔබ නිරෝධයට පත් වුණාම මම නිරෝධයේ ඉන්නේ කියලා තේරෙන්න පුළුවන් කක්කුත් නැහැ. ඒ තරමට නිරෝධය සිද්ධ වෙනවා. නමුත් ඇස් අරගෙන, කන් අරගෙන, මුවෙන් කතා කරමින්, ගතින් ක්‍රියා කරමින් එයාට වාසය කරන්න පුළුවන්. නමුත් ආධ්‍යාත්මය තුළ මම නිරෝධය තුළ ඇතය, නිරෝධය මා තුළ ඇතේ කියලා සටහනක් නැහැ. ඒ තරම්ම පාරිශුද්ධත්වයට, පූර්ණත්වයට පත් වෙනවා. ඒ දක්වා ඔය අවබෝධය තියෙන පිරිසක් ඉස්සරහට යන්න ඕනේ, දියුණු කරගන්න ඕනේ. ඊළඟට ඒ අවබෝධයට සමීප වෙන්න බැරි පින්නතුන්, බැරි වුණු පින්නතුන් ඉන්නේ. ඒ පිරිස තමන් ඉන්නේ කොතනද, ඉන්න තැනින් දුක පිණිස පවතින, පීඩාව පිණිස පවතින, ගැටලු පිණිස පවතින, අනර්ථය පිණිස පවතින, අවඩ පිණිස පවතින සියලුම කරණාවලින් ඉවත් වෙන. ඒකට කියනවා සීලය කියලා කියනවා. කුමක් සඳහා සීලයද? නිවන පිණිස සීලය. ඒකට එක වෘතයක් නැහැ. තමන්ට කුමක්ද දුක, දුක අතාරින්න. යංකෝ බික්කු දුක්ඛං තත්‍රතේ ඡන්දෝ පහතං හෝති. මහණෙනි යමක්ද දුක, ඒකට තියෙන ඡන්දය ප්‍රහාණය කරා. එපමණයි. ආයි වෙන දෙයක් නැහැ. ඒක තේරුම් ගන්න තමා තුලින්. ස්වාමීන් වහන්සේ කියන විදියට, දේශකයා කියන විදියට නෙමෙයි. තමා තුල දුක පවතින දේවල් හඳුනගෙන ඒ දුකින් නිදහස් වෙන ඥාන සම්පයුක්ත ක්‍රියාමාර්ගය අනුගමනය කරන්න ඕන. ඥාන සම්පයුක්ත කියලා කියන්නේ හොඳ දැක්මක් ඇතුව විද්‍යාත්මක, තමන්ට අනුන්ට අහිතක් නොවන, හිත පිණිස පවතින මාර්ගයකට කියන ඥාන සම්පයුක්ත. ඒ අනුගමනය සිද්ධ විය යුතුයි. නිහඬ බව ගැන කියා පාන්නට වචන නැත. එවැනි ධර්මයක් ලෝතර බුදු කෙනෙක් අවබෝධ කළේ. වචන නැති ධර්මයක් බුදු කෙනෙක් අවබෝධ කළේ. එබැවින් බුදුරජාණන් වහන්සේ බුද්ධ ඥානයෙන් බැලුව මේක මේ මනුස්ස ලෝකේ මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් නේද? මිනිස්සු මේක තේරුම් ගන්න එකක් නෑ, මට ගහල එළවයි. ඊනාස කල්පනා කරලා කරලා කාටද මේක පොඩ්ඩක් හරි කියන්න පුළුවන් කියලා බලලා 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 කවුරුත් හිටියේ නැහැ. අවසාන මතක් වුණා තමන්ගේ යාළුවෝ පිරිස. යාළුවෝ බලන්නත් ගියා, යාළුවෝ පිළිගත්තේ නැහැ. බලාත්කාරයෙන් වගේ බොහොම අමාරුවෙන් කරුණාකාරණා සාධක දෙන්නල කියලා අඩුමතරම උන්වහන්සේට ආසන පනවන්න පාසුව දන්න එයා වැඳුම් පිදුම් කරන්නවත් ලෑස්ති වුණේ නැහැ. නමුත් ඒ බුද්ධ අනුහසට ඒ සියල්ල සිද්ධ වුණා. අන්න ඒ වගේ පිළිතුනේ මේ ධර්මය. මේ පුදුම් සත්වයා හීනින්වත් නොහිතන පැත්තක තියෙන දෙයක්. නිවන පුදුම් සත්වයා හීනින්වත් නොහිතන පැත්තක තියෙන ධර්මය. අපි කියන්නේ අපි හීනෙන්වත් ඕක ගැන හිතුවේ නැහැ කියලා නේද? ඒකට හේතුව හීනෙන්වත් පෙළ නැහැ. ඒ තරම්. ඒ නිසා අපිට ලෝකේ දෙයක් නම් හිතන්න පුළුවන්නේ. නමුත් නිවන ගැන මිනිස්සුන්ට හීනෙන්වත් හිතන්න බැරි දෙයක් තමයි මේ සද්ධර්මයේ නවදි කරන්නේ. මිනිස්යාට සිහිනෙන්වත් හිතන්න බැරි දෙයක් සද්ධර්මයේ තුලින් අවදි කරන්නේ. ඉතින් අපි ඒකට වුණ ණය ගැති අපේ කල්යාණ මිත්‍රයන්ට මේ උදාහරතර පහන නිවන් නැතුව කෙනාගෙන් එක්කෙනාට පත්තු කරගෙන ආවා. දැනුමෙන් පුතක ලේල දෙන්නට කවදාවත් දකින්න බෑ. දැනුමෙන් ලේල දෙන්නට දකින්න බෑ. වචනවලින් දකින්න බෑ. කල්යාණ මිත්‍රේ අභිමුඛව ලබා දෙන ඉදිරිපිටදී ලබා දෙන උත්තරය කරහාම තමයි, උපදේශය කරහාම තමයි දර්ශන අවබෝධය වෙන්නේ. එහෙමත් නැත්නම් එවැනි උත්තරයක් අරගෙන ගිහිල්ලා විදර්ශනා කරද්දී ශ්‍රවණේ කරද්දී ශ්‍රවණේ හරි පුදුම ප්‍රායෝගිකයි. පෙන්නුතුනි කියවීමට වඩා ශ්‍රවණේ හරිම ප්‍රායෝගිකයි. මක් නිසාද යත් කියවීමේදී බුදු වචන සමූහයක් ග්‍රන්ථාරූඪව පවතින්නේ. ඒ දේශනාවක් ශ්‍රවණය කරද්දී ඒ ස්වරය, රිද්මය, ඒ වචන අතරත සිතන්න දෙන කාලය, ඒ හඬ පවා උස්පහත් කරන තත්වයෙන් ඇති කරවන ඒ ජව සම්පන්න භාවය ග්‍රන්ථයක් තුළින් සිද්ධ කරන්න බෑ. ඒ හඬ හිතල කරන දෙයක් නෙමේ, ස්වභාවික දෙයක්. ඒ නිසා අදත් ඒ ලෝතුරා බුදු කෙනෙක්ගේ හඬ තිබුණා නම් බොහෝ පිරිස නිවන් දකිනවා. මොකද හේතුව ඒ හඬේ තියෙන ප්‍රබලත්වය මහා පුදුමයි. ඒ නිසා ශ්‍රවණ தত্ত্বය කියවීමේදී උපකාරක වෙන්නේ 125ක් වගේ නම් ශ්‍රවණ தত্ত্বයේදී 75ක විතර බලයක් ඔබ තුල ගොඩනගනවා. ඒ නිසා ධර්ම ශ්‍රවණය හරිම වැදගත්. කියවීමක් අර 125ත් එකතු කරගන්න ඒකත් වැදගත්. සමහර අය නිවන් දකින්න යනවා දුකින් නිදහස් වෙන්න උත්සාහ කරන්නේ නැහැ. නිවන් දකින්න උත්සාහ කරනවා තමා ළඟ තියෙන දුකින් නිදහස් වෙන්න උත්සාහ කරන්නේ නැහැ. නමුත් එයතු දන්නේ නැහැ දුකින් නිදහස් වීමයි නිවන් දැකීම කියලා කියන්නේ. දුකින් නිදහස් වීමයි නිවන් දැකීම කියලා කියන්නේ. එහෙම නැතුව නිවන කියලා එකක් හොයන්න එපා. එහෙම එකක් නෑ. නිවන කියලා එකක් ලෝකෙ කොහෙවත් නෑ. ආහසෙත් නෑ, පොළොවෙත් නෑ, සාගරෙත් නෑ, විශ්වයේ යම් තැනක නෑ. යමෙක්ද දුකෙන් නිදහස් වෙන්නේ එතන නිවනයි. ඒ නිසා දුකෙන් නිදහස් වෙන්න උත්සාහ කරන්න, නිවන් දකින්න උත්සාහ කරන්න අවශ්‍ය නෑ. දුකෙන් නිදහස් වීමම නිවනයි. දැන් එහෙමනම් අපි හැරෙන්න ඕන අපේ පැත්තට. අපි බලන්න ඕන නිවන කියන එකක් ඉලක්ක කරගෙන දුවන්න නෙමෙයි. මෙතන මම දුක් විඳින්නේ කුමන කාරණාවක් පදනම් කරගෙනද? මෙතන මම දුක් විඳින්නේ කුමන කාරණාවක් පදනම් කරගෙනද? බලන්න තියෙන්නේ ඒක. මෙතන මම දුක් විඳින්නේ කුමන කාරණාවක් පදනම් කරගෙනද? දැන් මේ මොහොතේ ඔබ මේ ධර්මානුකූල වීම කියන එක මේ මොහොතේම සිද්ධ කරන්නේ. දේශනාව අහසන විටම සද්දීම ධර්මානුකූල වෙන්න. එකයි වැදගත්. අයි පස්සේ වෙලාවක නෙමෙයි. ධර්මානුගත වෙන්නේ දේශනාව අසද්දිමයි. එහෙනම් අපි නිවන කියලා එකක් හොයන්නේ නැහැ. අපි හොයන්නේ දුක. දුක හොයන්නේ දුකෙන් නිදහස් වෙන්න. දුකෙන් නිදහස් වීම නිවන. කටුවක් කකුලේ යනවහම අපි කකුලේ වේදනාව නැති තැන නෙමෙයි හොයන්නේ. පරීක්ෂා කරද්දී අපි සොයන්නේ වේදනාව ඇති තැන. ඒ වේදනාව ඇති තැන හොඳින් අතගා සොයලා බලනකොට තේරෙනවා එතන කකුලේ කටුවක් තියෙනවා. එයා දන්නවා වේදනාව නැති තැනක් සොය සොයා ඉන්නවට වැඩිය හොඳ ක්‍රමේ තමයි වේදනාව තියෙන තැන හොයාගෙන අපහසු වෙන්නේ කටුව ඉවත් කරනවා. ආන්නේ කටුව ඉවත් කරාම එතනම වේදනාව නැති බව සුවපත් බව කෙමින් කෙමින් හට ගන්නවා. ටිකෙන් ටික හටගන්නවා. ඊට පස්සේ තමන්ට දෙපය පිළිබඳව යටිකතුළු පිළිබඳව අවධානයක් යොමු කරන්නෙම නැතුව ඇවිදගෙන යන්න පුළුවන්. හැබැයි කලින් වරින් වර යටිපතුළු පිළිබඳව අවධානය සිද්ධ වුණේ ඇයි? කටුව තිබුණු නිසා, වේදනාව තිබුණු නිසා. දැන් කටුව නැති නිසා, වේදනාව නැති නිසා අපි යටිපතුළු පිළිබඳව අවධානයක් යොමු කරනවද? සාමාන්‍යයෙන් ඉන්න වෙලාවට නෑ නේද? යටිපතුළු පිළිබඳව අවධානයක් යොමු කරන්න අපි අපේ වැඩ කරගෙන ඉන්නවා. යටිපතුළු ගැන හිතන්නවත් නෑ. හැබැයි ඍදුමක් කැක්කමක් වේදනාවක් ආවොත් බලන්න. අන්න හරි. ඒකම තමයි නිවන් මාගේ ස්වභාවය පින්නතුනේ. ඍදුමක් කැක්කමක් වේදනාවක් කොහෙන්ද ගලාගෙන එන්නේ, කොහෙන්ද දැනෙන්නේ? අන්න ඒකයි ඔබේ කර්මස්ථානය, ඉදිවන තැන, ලැබෙන තැන. බුදු කෙනෙක් හොයාගන්නෙත් උන් ඔය தත්ත්වය හොයාගෙන ඔයකට දේශනාව කරනවා. දැන් බුදු කෙනෙක් හිත බලලා ළඟ ඉඳගෙනම ධර්මයේ දේශනා කරන්න නැති හින්දා ඔය පින්නතුන් හොයාගන්න ඕන. එදා ලෝතුරා බුදු කෙනෙක් හමුවේදී මහන්සි වීම 100ක් නම් සිද්ධ කරන්න ඕන. දැන් ලෝතුරා බුදු කෙනෙක් නැති හින්දා අපේ හරියටම ගති නිමිති, ගති ලක්ෂණ සොයාගන්න බැරි නිසා අපි 200ක් මහන්සි වෙන්න ඕන. බුදු කෙනෙක් හමුවේ 100ක් නම් මහන්සි වෙන්න ඕන, අපි 200ක්වත් මහන්සි වෙන්න ඕන. මොකද අපිම හොයාගෙන තමයි අපි නිදහස් වෙන්නේ. අද අත්වැල නැති කරනව ගීපු ඒ මහා කඳු මුඳුනකට නගිනවා වගේ ඉස්සර අත්වැල හොඳින් තිබුණා. කඳු මුඳුනට නගින්න හරි ලේසි. ලනු පොටවල්, අර පොටවල් තිබුණා. බුදු කෙනෙක් හරියට ඒක පඩිපෙළ හදලා තිබුණා. පඩිපෙළ නායගියා කාලයක්. අත්වැල සිඳුණා. දැන් හරිම දුෂ්කරයි මේ කඳ මුදුරට නැගෙන්නේ. ඉස්සර වගේ නෙමෙයි, දෙගුණයක් දුෂ්කරයි. එහෙමනම් මේ නිවන් මඟ යන පින්නතුන් අන්නේ දෙගුණයක් දුෂ්කර ගමනේ යන්නේ. හැමෙන් යන්න, ගමන වරදින්නේ නැහැ. පරිස්සමෙන් යන්න, ඉවසීමෙන් යන්න, අවදියෙන් යන්න. යම් තරමකට හෝ මේ කඳ පිළිබඳව දන්න, අනුශාසනා කර මේ කඳ මුදුරට නැගලා බැහැපු උපදේශකෙක් ඉන්නවා නම් අන්න එයා කල්යාණ මිත්‍රයා. එයා කියන අවධානම් තැන්, ඒ තැන් වලට හරියට අවධානය යොමු කරන්න. ඒ කියන උපදේශය හරියට පිළිපදින්න. මක් නිසාද? එයත් ඔහු කඳ මුදුනට නැගලා බැහැලා ඉන්න කෙනෙක් නිසා. එයාගේ උපදේශය හරියට පිළිපදින්න. එහෙම පිළිපදින විට යාට යහමතක් වෙනවා. සද්ධර්ම ශ්‍රවණය කරන්න නිරන්තරයෙන් ඔබේ ප්‍රශ්නවලට විසඳුම් ධර්ම ශ්‍රවණය තුළින් හම්බ වෙන නිසා ඔබටම විසඳ ගන්න බැරි දේවල් එක පාට ධර්ම කාරණයක් තුළින් පිබිදෙනකොට ඔබේ ප්‍රශ්නේ එතරම් විසඳිලා යනවා. හරි ලේසි ක්‍රමයක්. හරියට ගමනක් යද්දී GPS තාක්ෂණය උපයෝගී කරගන්නවා වගේ වැඩක්. ධර්ම ශ්‍රවණය කිරීම. වෙන දේවල් ඔළුවේ තියාගෙන අහන්න එපා. බණ අහන වෙලාවට ඒක විතරයි. කොහොම හරි ජීවිතේ වැදගත්ම කාරණේ ධර්මයයි කියලා මුල් කරගන්න ඕන. සල්ලි භාගෙ, මිල මුදල්, නිලතල, දුවා දරුවා ඉන්න වෙන්න පුළුවන්. ඒ වුණාට තමන්ගේ ආධ්‍යාත්මයේ මුල්ම තැන ධර්මය පිණිස. ධර්මය කියලා කියන්නේ බුදුහාමුදුරන්ගේ දෙයකට නෙමෙයි. ඔබේ සැනසීමයි ධර්මය කියන්නේ. ඔබේ සැනසීම පිණිස, ඔබේ විමුක්තිය පිණිස, ඔබේ නිවන පිණිසයි මුල් තැන කියලා තැන ඉන්න ඕන. එකයි අත්තාහි අත්තනෝ නාතු කියන තැන හිතන්න. ඇත්ත කතාව මට මාව පිළිහිට පමණයි. මාත් එක්ක කෙනෙක් ආවෙත් නැහැ, මාත් එක්ක කෙනෙක් යන්නෙත් නැහැ. අල්ලගන්න එපා දුවා දරුවෝ, අල්ලගන්න එපා ධන සම්පත්, අල්ලගන්න එපා නිලතල, අල්ලගන්න එපා නෑයාලු, අල්ලගන්න එපා අඩුම තරමේ නෝන මහත්තයා හරි මුල් තැනට අල්ලගන්න එපා. ඒගොල්ලෝ දෙවෙනි තැන ඉන්න දෙන්න. පළවෙනි තැන ධර්මය කරගන්න. ධර්මය ඔබේ. ඔබේ නිවීමටයි ධර්මය කියන්නේ. එහෙම නැතුව බුදුහාමුදුරන්ගේ දීකට නෙමෙයි. බුදුහාමුදුරන්ගේ ධර්මය ඔබේ නිවීම පිණිසයි තියෙන්නේ. ඒක බුදුහාමුදුරන්ගේ දෙයක්ුත් නෙමෙයි, පොදුවේ තියෙන දෙයක්. තථාගතයන් වහන්සේ පහළ වුණත් නැතත් පවතින ලෝක සත්‍යනේ. ඉතින් මේ පුහුදුන් නැසින් ලෝක සත්‍යයක් තේරුම් අරගෙන ඉන්නවා. ඒකට කියනවා සම්මුති සත්‍ය. බුදුන් සත්‍යය තේරුම් අරගෙන ඉන්නවා. කොහොමද සම්මුති සත්‍ය? ඒ සම්මුති සත්‍ය යථාර්ථයක් නෙමෙයි, ඒක මතවාදයක්. ඉතින් සියලුම ආගමක මේ වෙනකොට බාහිරින් සම්මුති සම්මුතිවාදයෙන් සත්‍යයක් තෝරගෙන ඉන්නේ. ඒකක්වත් පරමාර්ථ වශයෙන් යථාර්ථවාදී වශයෙන් සත්‍යයක් නොව ඒ සියල්ල දෘෂ්ටි මත, සංකල්ප මත, වචන මත පදනම්ව පවතිනා වූ තර්කයක් පමණයි. බුදුරජාණන් වහන්සේගේ දහම පුබුදුන්නේ අතක්කාවචරව. ඇයි අතක්කාවචර වෙන්නේ? අතක්කාවචර වෙන්නේ වචන නැති නිසා. බුදු වදනේ වචන නැහැ. බුදු වදනේ සංකල්ප නැහැ. බුදු වදනේ දෘෂ්ටි නැහැ පින්නතුනේ. බුදු වදනේ සංඥා නැහැ. බුදු වදනේ සංඛාර නැහැ. බුදු වදනේ විඥාන නැහැ. ඒ නිසා තමයි අතක්ඛාවචර. බුදු වදන ගලාගෙන පවතින්නේ, ගලා යන්නේ අකාලිකව. පවතින්නේ අකාලිකව. කාලය තුල බුදු වදන පවතින්නේ නැහැ. තර්කය තුල බුදු වදන පවතින්නේ නැහැ. කාලය තුල බුදු වදන පවතින්නේ නැහැ. අපි හඳුනාගත යුතුයි මේ හැම කාරණයකින්ම පුජ්‍යලත්වය කියන එක තුළ තියෙන දෝෂය. අපි චරිත හදන්න ඕනේ නෑ. ස්වභාවික වෙන්න හදන චරිත, රඟන චරිත අත්හරින්න. රඟමඩලක් කියනවනේ. රඟමඩලේ රඟපානකින් ඉවත් වෙන්න, විවෘත වෙන්න, නිදහස් වෙන්න. එවිට ඔබ නිදහස්. මිනිසාට බර මේ රංගනය. රංගනයක තමයි දෙබස් චරිතය මතක තියාගන්න ඕන. සජීවී ජීවිතයේ දෙබස් චරිත මතක තියාගන්න ඕනේ නැහැ. ආන් ඒ වාගේ ඔබ තුල පොදුවේ මේ පවතින හැම වෙලාවම පවතින රඟමඩලිනු දෙබස් චරිත මතක තියාගන්න ඕනේ නැහැ. රඟමඩලේ නිදහස වේදිකාවේ බිමට බසින්න. නළුවෙකු නොවන්න ආර්ය ශ්‍රාවකයෙකු වන්න. ආර්ය ශ්‍රාවකයෙකු යනු අර සියලු රංගන කටයුතු වලින් ඉවත් වුණු තැනැත්තා. මේ පොඩුවේ මහ පොළොව මත රඟපාන රඟමඩලින් ඉවත් වුණු තැනැත්තා. එහෙම නැත්නම් අපි ඒකට කියනවා ලෝකෝත්තර තැනැත්තා. ලෝකීය රඟමඩලින් සමු වෙන ලෝකයෙන් එතර වූ තැනැත්තා. ලෝකයෙන් එතර යනු කොහෙවත් පවතින දෙයක්ද? තැනක පවතින දෙයක්ද? කිසිදු දිහාවක පවතින දෙයක් නෙමෙයි. ලෝකේ නෙතර යන ලෝකය අත්හැරපු තැනටයි ලෝකෝත්තර කියලා කියන්නේ. එහෙම නැතුව ලෝකෝත්තර කියලා තව ලෝකයක් නැහැ. ලෝකේ අතහරින්නේ කොතනද? එතන ලෝකෝත්තරයි. එහෙනම් අපි ලෝකෝත්තර බව හොයලා වැඩක් වෙන්නේ නෑ. අපි හොයන්න ඕන ලෝකය ලෝකේ අතහැරපු තැන ලෝකෝත්තර. නිරෝධේ හොයන්න බෑ කාටවත්. සංඥාවෙන් හොයන්න බෑ. සංඥාවට අල්ලන්නත් බෑ. සංඥාව නිරෝධයට බාධාවක්. සංඥාව දුරු වීමයි නිරෝධය කියන්නේ. එහෙම නැතුව සංඥා නිරෝධය කියලා එකක් නෑ. සංඥාව දුරු වීමයි නිරෝධය. සංඛාර දුරු වීමයි සංඛාර නිරෝධය. එහෙම නැතුව සංඛාර නිරෝධය කියලා එකක් හොයන්න එපා. ගින්න නිවි යාමයි නිවීම. බැඳීම් සමුදායකින් ගිනි ගන්න මනුෂ්‍යයා බැඳීම් සමුදාය දුරු කළ විට නිර්වාණය. බැඳීම් නොමැති අවස්ථාව. කුමකටද බැඳුනේ? පංච උපාදානස්කන්ධයට, පංච ඉන්ද්‍රයන්ට, විඥාන පහට. අරමුණු පහකට. එතනයි බැඳී යාම. එතනින් නිදහස් වීමයි නිර්වාණය. පින්නතුනේ මේ අවශ්‍යතාවය පින්නතුන් බොහෝ දෙනෙක් දන්නෝ. නමුත් ක්‍රමවේදය දන්නේ නැහැ. ඒක හොයාගන්න බෑ කමාර. සරල ශ්‍රී ප්‍රාථමික බුද්ධියක් තියෙන කෙනෙක් ලොකු ප්‍රඥාවක් මහා ප්‍රඥා ගුණයක් නැත්නම් මේගොල්ලෝ හිතන්නේ මොනවා හරි මෙඩිටේෂන් එකක් කළාම හරි කියලා. ඉතින් ඔයෙකුත් මෙඩිටේෂන් වර්ග ඉතින් කරලා බලන ඉතින් හොඳයි. නරකයි කියන්නේ බොහොම හොඳයි. ඒවා අත්දැකලා තියෙන නිසා අපි ඒවයින් හැමතිස්සෙම පන්නරයක් ගත්තා. යම් කිසි සමාධියක් ගත්තා. යම් කිසි සැහැල්ලුවක් ගත්තා. මොකද හිතක් කියලා එකක් තියෙනවය. ඒක පාලනය කරන්න ඕන එකක් කිය ඒකේ සිතුවිලි හට ගැනීම පැවතීම නැතුව යාම ආදී වශයෙන් මෙහෙම තියෙනවා කියන පොඩි අවබෝධයක් ගොඩ නැගුණා. හැබැයි තේ නිවන් දකින්න නිවන් දොරටු හොයා ගන්න නම් එහෙම මොනවා හරි මෙඩිටේෂන් එකක් කළාට නම් බෑ. නිවන් දොරටුවට ගියපු කෙනෙක්ගෙන් බණ ටික අහන්න ඕන. එහෙම නැතුව නම් බෑ කියලා. යම්කිසි නිමිත්තක් ගන්න පුළුවන් නිවන් අවබෝධය කරන ලද කෙනෙක්ගේ පොතපතේ සූත්‍ර වලින් ගන්නත් පුළුවන් ටිකක්. ඒක හරි ප්‍රඥාවක් තියෙන්න ඕන. නැත්තම් ඒකත් තෝරගන්න බෑ. ඒකට වෙන සාධකයක් අවශ්‍ය නැහැ. ධම්මපද ගාථා හැම එකකින්ම රහතුන් බිහි කළා. ඒ මිනිස්සුන්ට ඔය 423ම අග්ග 26ක්ම පාඩම් කළත් නිවන් දකින්නේ නෑනේ. ඇයි ඒ? තමයි පිළිතුරේ තේරෙන්නේ වැටහෙන්නේ. ඒ බුද්ධ භාෂිතේ මොනතරම් ගැඹුරු පරාසයක් කරා ගමන් කළාද යන්න පිළිබඳව වැටහීමක් නෑ. ඒක තමයි ප්‍රශ්නේ. ඉතින් මේ වැටහීමක් නැතුව පොදු පද ටිකක් අපි කියවනවා නම් ඒවට කියනවා අනත්ත පද සංහිතා. අනර්ථ පද ගොඩාක් මතක තියාගන්න කෙනෙක්. යම්කිසි කෙනෙක් එක ගාථාවක් එක පදයක් අවබෝධ කරනවා නම් ආන්න ඒක උතුම් කියලා දේශනා කරේ. නිසා ගාථා ගොඩක් බණ ගොඩක් සූත්‍ර ගොඩක් දැන ගැනීම නෙමෙයි වැදගත්. එක දෙයකින් ජීවිත අවබෝධය කර ගැනීම, ජීවිතේ නිදහස් කර ගැනීම. මමත් මෙතන බණ කියලා වටේම තියෙන සූත්‍රයි කතන්දර පාලි සංස්කෘත ඔය බෙන්ගාලි ඔක්කොම භාෂා ටික දාලා ඉංග්‍රීසි දෙමළ ඔක්කොම දාලා මොනවා හරි කියන එක නෙමෙයි වැදගත්. ඒක දේශනාවක් කියන මේ ලක්ෂණය නෙමෙයි පිළිතුරු වැදගත්. ඒක වැදගත්කම තියෙන්නේ අපි එක කාරණයකින් අපේ ජීවිත අවබෝධය කරනවද නැද්ද කියන එක පමණයි. අපි මෙතන සැනසෙල්ලෙන් ඉන්නවද නැද්ද කියන එක පමණයි. අපි අපේ සංඥාවේ නිදහස්ව ඉන්නවද කියන එක පමණයි. ඒක හරි අමාරුයි තෝරගන්න. ධර්මය පිළිබඳව සම්මුති පරමාර්ථ ඥානවලට පත්‍ත්‍යයි පවා ප්‍රමාණිකූලව තේරුම් ගන්න ඕන දෙයක්. සංඥාව තියෙන්නේ තමා තුළමයි. බණ ටික අහන්නෙත් සංඥාවෙන්ම තමයි. ඉවත් වෙන්න ඕනත් සංඥාවෙන්ම තමයි. ඉවත් වෙන්න උත්සාහ කරන්නෙත් සංඥාවෙන්ම තමයි. දැන් ඉතින් කරන්නකෝ බලන්න. ඒකයි ස්වභාවය. ගඟට වැටිච්ච මිනිස්සයා වාගේ ගිලිලා මැරුණොත් මැරෙන්නේ ගඟේ ජලය තුල. ගොඩට ආවොත් එයා උපකාර කරගන්න වෙන්නේ ගඟේම තියෙන දෙයක්. එක්කෝ ගඟේ තියෙන ජලය තෙරපා නැත්තම් ගඟේම ගහගෙන එන කොටයක් තුල එළිලයි යා ගොඩ එන්නේ. ආන් ඒ වාගේ අපිට මේ ආධ්‍යාත්මය තුල වැටිලා අසරණ වෙච්ච මිනිස්සයා ඒ වගේ තැනක ඉන්නේ. තියෙන ඉන්ද්‍රයන් ටිකෙන් තමයි ගොඩට එන්න ඕන. ඉන්ද්‍රයන් භාවිතයෙන් තමයි බණ ටික අහන්න ඕන. ඒ ඉන්ද්‍රයන් භාවිතයෙන්මයි බණ පිළිපදින්න ඕන. ඒ ඉන්ද්‍රයන්ගෙන්මයි ගොඩ එන්න ඕන, නිදහස් වෙන්න ඕන. වෙන ධර්මයක් අවශ්‍යද? ඔය ධර්ම කාරණේම ප්‍රකට කර ගැනීමෙන් තමන්ගේ දුක අඳුනගත්ත නම්, තමන්ගේ සමුදය අඳුනගත්ත නම්, තමන්ගේ නිරෝධය සහ නිරෝධ මාර්ගය අඳුන ගන්නවා. දුක පොතෙන් අඳුන ගන්නත් බෑ, සමුදය සමුදය අඳුන ගන්නත් බෑ, නිරෝධය අඳුන ගන්නත් බෑ, මාර්ගය අඳුන ගන්නත් බෑ පොතෙන්. පොතෙන් කියලා දෙන දේ අරගෙන හිතෙන් ඒක අවබෝධ කරගන්න ඕනේ. ඒක පොත තුල ඔක්කොම නැහැ. දැන් පොත කියන්නේ ඇඟිල්ල වගේ එකක්. ඇඟිල්ලෙන් අපි ඈත තියෙන දේක් පෙන්වනවා. එතකොට ඇඟිල්ලේ තියෙනවද පෙන්වන දේ? නෑ නේද? අන්න ඒ නිසා තමයි මේ පොතේ නැහැ කියන කේ අර්ථය අන්නේ ඒක. දැන් ස්වාමීන් වහන්සේගේ දේශනෙත් නෑ ධර්මය. දේශනේ ඇඟිල්ල වාගේ. ඒ ඇඟිල්ලෙන් පෙන්වන තැනක් තියෙනවා. ආන්නේ දේ ඔබ දකින්න ඕන. අන්නේ ඇඟිල්ලෙන් පෙන්වන්නේ නිවන. ඉතින් සමහර අය මේ වචන දිහා බලාගෙන ඉන්නවා, අහගෙන ඉන්නවා, වචන ටික මතක තියා ගන්නවා. ඒක හරියට ඇඟිල්ල දිහා බලන් ඉන්නවා වගේ වැඩක්. ඇඟිල්ල දිහා පොඩ්ඩක් බලනවා තමයි. බලපු ගමන් අපි බලන්නේ ඒ ඇඟිල්ල යොමු වෙලා තියෙන්නේ කුමන දිශාවකටද කියලා. ආන්නේ දිශානතියේ ඉලක්කයයි අපි බලන්නේ. ආන්නේ වගේ තමයි ධර්මයේ හැම විටම ඇඟිල්ලක් වාගේ දැකලා ඒ ඇඟිල්ලෙන් නිශානතියක් වෙන්නවා. ඒ දිශා තැන, ඒ තැන ඔබ දකින්න. ඉතින් පිළිතුරු මේ ධර්මයේ නැමැති මේ දේශනාව තුළින් ඒ ඇඟිල්ලෙන් පෙන්වන්නේ නිහඬ බවනේ. මේ වචන වලින් කියා දෙන්නේ නිහඬ බව, වෙන දෙයක් නෙමෙයි. නිහඬ බවයි කියන්නේ. නිහඬව සිටින්නයි උගන්වන්නේ. නිහඬ වෙන්නට තියෙන අපහසුතාවය ගැනයි මේ පෙන්වා දෙන්නේ. සැබවින් නිහඬ වූ තැනත්තා නිහඬ බවද දන්නේ නැහැ. උදාහරණයක් ගන්න. ඔබ ඇත්තටම නිින්ද ගිය වෙලාවට ඔබ නිදි බව දන්නවාද? හැබැයි බොරුවට නිදාගත්ත වෙලාවකට නම් මම නිදි කියලාත් කියාවි. නිදිද කියලා වම ඔව් මම නිදි. එතකොට නිදිද යා? ඈ හරියට අර නිදාගත්ත පූස නැට්ටවනවා කිව්වා වගේ තමයි. ඉතින් ඒ වගේ ඔබ නිින්ද ගියපු වෙලාවට ඔබ නිදි බවද දන්නේ නැහැ. නිදි බව විතරක් නෙමේ, තමන් ස්ත්‍රීද පුරුෂද, උගත්ද නූගත්ද, වයස 60ද 70ද 50ද 10ද 25ද කියලා දන්නවද? දන්නේ නැහැ. අන්න නිරෝධයට පිවිසියාම තියෙන ලක්ෂණ ටිකක් තියෙනු නිින්දේදී. නමුත් නිින්ද නිරෝධය නෙමෙයි. හොඳේ ඒක මතක තියාගන්න. උදාහරණයක් වශයෙන් කියනවා, ඒක අර ඉන්ද්‍රයන් ටික විවේක අරගෙන නිද්‍රාවටපත් වීම, යම්කිසි භාවාංගගත වීමක් වගේ දෙයක් ඒක. ඉතින් එහෙම දෙයක් නෙමෙයි. නමුත් ඒ ලක්ෂණ එතන තියෙනවා. ඒ ලක්ෂණ තියෙන නිරෝධ ලක්ෂණේත් ওই ලක්ෂණම තියෙන පිළිතුරයි. හැබැයි නිරෝධ ලක්ෂණය අරගෙනත් පුළුවන්, තියාගන්නත් පුළුවන්. නිදා ගන්න බෑනේ අරගෙන. සජීවීකරණය කරන්න බෑනේ නින්ද නේද? නින්ද සජීවීකරණය කරගන්න පුළුවන් වුණා නම් ඒකට තමයි රහත් වුණා කියලා කියන්නේ. ඔච්චරන ලේසි කරන්නේ පින්නතට කොහෙවත් ලේසි වෙන්නේ නැහැ. තාම ලේසි දැනගෙන මතු කළ පෙන්නේ. නින්ද සජීවීකරණය වුණා නම් අන්න යාට කියන රහත් වුණා කියලා. ඉතින් නින්ද තේරුම් ගත්ත මිනිස්සෙක් ඉන්නවද ලෝකෙ? කවුරුත් නැහැ. නින්ද තේරුම් ගත්ත මිනිස්සෙක් කවුරුත් නැහැ. ඇයි හේතුව? නින්දෙදි නිදාගෙන ඉන්නේ. ඉතින් කොහොමද නින්ද තේරුම් ගන්නේ? ලෝකේ කවුරුවත් නැහැ නිින්ද තේරුම් ගත්ත කෙනෙක්, නිින්ද ආස්වාදනය කරපු කෙනෙක්. පොඩ්ඩක් අර ප්‍රශ්න ටික අමතක වෙලා විවේකයක් ගත්තා කියන සුවයක් තියෙන උච්චර වෙලා මම ප්‍රශ්න නැතුව හිටියා. අවදි වෙච්ච ගමන්ම ආයි ඔළුවට එනවා සංඥා ටික. ඒව අපි ස්වභාවිකව විසඳන්නේ නැති නිසා තමයි ඕව ප්‍රශ්න බවට පත් වෙන්නේ. මෙහෙම හිතන්න, ඇතිවන දේ ඇති වේවා, නැතිවන දේ නැති වේවා, හිමිවන දේ හිමි වේවා, හිමිවන දේ හමිමි වේවා. නෝන මහත්තයා වුණත් කමන්නේ, සහගුරුසේ වුණත් කමන්නේ, දරුවල් වුණත් කමන්නේ, ධන සම්පත් වුණත් කමන්නේ, යාළු මිත්‍රයෝ වුණත් කමන්නේ, තරහ වෙන කෙනා තරහ වේවා, මිතුරු වෙන කෙනා මිතුරු වේවා, ලැබෙන දේ ලැබේවා, නොලැබෙන දේ නොලැබේවා. එච්චරයි. දැන් පීඩනයක් තියනවද? ඔන්න යවන්න ලැබෙන්නේ යනවා. ශෝක බොහොම හොඳයි. දෙයක් ලැබෙන්නේ යනවා. ශෝක බොහොම හොඳයි. කෙනෙක් තරහ වෙන්න යනවා. බොහොම හොඳයි කංකරච්චල නැතිවීම. හිතන්න පුළන්නේ. කෙනෙක් මිත්‍ර වෙන ගම බොහොම හොඳයි, ඒගොල්ලොන්ට උපකාරයි. ආයි තරහ යනවා. බොහොම හොඳයි කියලා හිතන්න හැකියාවක් හිතනවා නෙමෙයි, යාට දැනෙනවා ඒ දේ. බුදු කෙනෙකුට එහෙමයි. බුදුරජාණන් වහන්සේලා අටලෝ දහමම ගත්තේ නෑනේ. අටලෝ දහමම ගන්නෑ පිළිතුරේ. නින්දා ගන්නෙත් නෑ, ප්‍රශංසා ගන්නෙත් නෑයි. වහන්සේලා අවදි වුණේ නින්දා ප්‍රශංසා නැති තැනකි. ආර්ය ශ්‍රාවකයෝ මහරහතුන් වහන්සේලා අවදි වුණේ නින්දා ප්‍රශංසා නැති තැනකි. ඒ නිසා උන්වහන්සේලා කිසි දෙයක් ගණන් ගන්න හරීම සජීවීකරණය වෙනවා. ඒ ආධ්‍යාත්මය තුළ ඒ සජීවීකරණය ඇති කර ගන්න ඕන. ඒ සජීවීකරණය ඇති කිරීම සඳහා ඔබ තුළ බාධක තියෙනවා, සංයෝජන ඉවත් කර ගන්න ඕන. දස සංයෝජන ඇඟේ ඉන්න මැක්කු කිනිතුල්ලු නැසි මදුරු ඉවත් කරනවා වගේ ඉවත් කරන්න ඕන. අපි ගෙදරක් තුල ඉන්න කරගොත්තු මීයෝ ඉවත් කරනවා වගේම වහලහල ඉවත් කරන්න පුළුවන් ඒගොල්ලෝ. ඒව නෙමේ, මෙතන තමන්ගේ සංයෝජන ටික, තමන්ගේ මේ ආධ්‍යාත්මයට ඉන්න පලිබෝධ ටික, උස්සයට ඉන්න පලිබෝධ ටික, කරගොත්තු මීයෝ වගේ සත්තු හිටියෝ ඒ වගේ තමයි තමන්ගේ ආධ්‍යාත්මයට ඉන්න කරගොත්තු මීයෝ ටික තමයි මේ දස සංයෝජය. ඉතින් මේක මූලික ඉඳලා පටන් ගන්න ඕන. මේ ලොකුම පලිබෝධකයා තමයි මේ ආත්ම දෘෂ්ටික පලිබෝධකයා ඉලවන්න ඕන. බරපතලම දේ, අනිත් ඒවා බරපතල නෑ පිළිතුරේ. දැන් මම මේක ගැනම කතා කරනකොට සමහර අය කියනවා ආනන්ද හැමදුරන්ට පුළුවන් සෝවාන් කරන්න විතරයි, ඕගොල්ලෝ මගේ ළඟට එන්න රහත් කරන්නම් කියලා. ගුණාට අන්දලා දාස්ලනුව දාලා බොයරි ගැලෙක එක්කන් ගිහිල්ලා මෙඩිටේෂන් එකක් කරලා මේ කීයක්කර එකතු කරගෙන රට ගන්න මුජ්ජලියොත් ඉන්නවා. ඒ වයත් ඉන්නවා රහත් කරන්නම් කියලා. ඒ සෝවාන් කරන විතරයි එන්න මගේ ළඟට මම රහත් කරන්න. මාසහයි මිනිහ රහතුත් නෑ. අනිත් අය රහත් කරන්නම් කිව්වාම ගොන්නු ටික යනවා පෝලිමට වැලන කැදී. පව් ඉතින් අසරණ කව මනුස්සයට මොකුත් කියන්න බෑ. කපට මිනිස්සු එකෙන් ප්‍රයෝජන ගන්නවා නේද? දේශපාලන කාලෙටත් ඒකමයි කරන්නේ. පොල් ගෙඩිය මිල වැඩි කර කර කියනකොට අපි පොල් මිල අඩු කරන්නම් කියවම මිනිහට ඡන්ද දෙනවා. ඒ නිසා දුර්වලකම දැනගෙන ඒ දුර්වලකමට ක්‍රමවේද හදනවා. ඒක තමයි ස්වභාවය. මනුස්සයෝන්ගේ අසරණකම දැක්කාම අයියෝ කියලා රස්සාවක් දෙන්නම් කියලා අරගෙන ගිහිල්ලා ඒ මනුස්සයාගේ ඒ මනුස්සයවත් ඔය රටකට විකුණලා ඒ මනුස්සයත් මනුස්සයවත් නැති කරනවා. ඉතින් එහෙම සමාජයක් මේ ලෝකය. සත්පුරුෂයෝ බහුලයි. සත්පුරුෂයෝ අඩුයි. මහ පොළොවේ මිනිකැට බොහොම අඩුයි. සඳුන් දැව හරි අඩුයි. සුවඳ හමන ගස් හරි අඩුයි. අරටුව සහිත ගස් අඩුයි. නිෂ්ඵල ගස් වැඩි. ගල් ගොරුළු වැඩි. ඒ නිසා කල්යාණ මිත්‍රත්වයක් කියලා කියන්නේ මැණික් කැටයක් වගේ හරි දුර්ලභ දෙයක්. හරිම දුර්ලභ දෙයක්. තමන්ට කල්යාණ මිත්‍රත්වයක් තියෙනවා නම් ඒ ගැන සතුටු වෙන්න මේ දුර්ලභ ලෝකයේ මේ මැණික් රත්නයක් වගේ අපිට වටින දෙයක් තියෙනවා කියලා බලන්න. බුද්ධ රත්නය මැණික් ගලක් වගේ දුර්ලභයි. ධම්ම රත්නය මැණික් ගලක් වගේ දුර්ලභයි. සංඝ රත්නය අර උද්ඝෝෂණ කළ ගුටි කන අය එහෙම නෙමෙයි. ධර්මයේ දකුවාය සංඝ රත්නය හරි දුර්ලභයි. ඒසා රත්නය මැණික් දුර්ලභයි. ගල් ගොරුළු බහුලයි. ඔබ මේ කැප වෙන්නේ අන්නේ මැණිකක් වෙනුවෙන්, ඒ රත්නය වෙනුවෙන්, දුර්ලභ වූ සම්පත්තිය වෙනුවෙන්. ඒ දුර්ලභ වූ සම්පත්තිය වෙනුවෙන් ඔබ මේ මහන්සි වෙනවා. අල්ප වූ දෙයක් වෙනුවෙන් නෙමෙයි. දැන් ඔය පාරට ගියාම කෑ ගහමින් අවුවේ හිටගෙන ඉඳිමින් මිනිස්සු ඉන්නෝ ලාභයි ලාභයි කියා කෑ ගහමින්. අල්ප වූ දෙයක් වෙනුවෙන් දවසට රුපියල් 2000 3000ක ලාභයක් වෙනුවෙන් අනන්ත අප්‍රමාණ අල්ප වූ ආස්වාදයක් වෙනුවෙන් දුක් විඳිනවා. ඔබ මේ මොහොතේ ලාභයි කියා කෑ ගසන්නෙත් නෑ, අවුවේ ඉන්නෙත් නෑ, මැසි මදුරු ඇත්තෙත් නෑ. පොඩ්ඩක් එන්නේ ඒසි එකක් දාගෙන කූල් එකේ අපි රත්නයක් වෙනුවෙන් අවබෝධ කරගෙන ඉන්න වෙනුවෙන් වාඩි වෙලා ඉන්නවා. ඒ දෙගොල්ලගේම වෙනස අප්‍රමාණ වූ දෙයක් වෙනුවෙන්, අප්‍රමාණ අගයක් වෙනුවෙන් අපි මේ වාඩි වෙලා ඉන්නේ, අසුන්ගෙන ඉන්නේ. අපි ඒ ගැන සන්තෝෂ වෙනවා. හැබැයි ඒක අපිට අගයක් නැතුව ඇති. මොකද අපි දිගින් දිගටම යෙදෙන නිසා. නමුත් ලෝකෙත් එක්ක බලද්දී මේ පිටුතුන් කැපවන්නේ උසස්ම දෙයක් වෙනුවෙන්, ඉහළම දෙයක් වෙනුවෙන්. ගොඩාක් දෙනෙක් හොඳ පරමාර්ථයක් ඇතුව මෙතන වාඩි වෙලා ඉන්නේ. අනිත් අය නම් ආධුනිකයෝ මොකද්ද මෙතන කියන්නේ කියලා පොඩ්ඩක් බලලෙන්න ඕන කියලා ඇවිල්ලා ඉන්නේ. මේ දෙන්නෙක් ඉන්න පුළුවන්. බොහෝ දෙනාම ඉන්නේ මෙතන උසස් පරමාර්ථය ඇතුව, අවබෝධය ඇතුව. ඉතින් මේ රත්නය දුර්ලභයි. ඒ දුර්ලභ වූ රත්නය ඔබ අවබෝධ කරගන්නවා, අසක් කරගන්නවා. ඔබ තුලින්, තමා තුලින්, තමා තුලින් අවබෝධ කරගන්න. තමාගේ තියෙන නරක ගති අයින් කරන්න ඕන. නරක ගති අයින් කරන්න. ඊළඟට හොඳ ගති විශේෂයෙන් අයින් කරන්න ඕන. නරක ගති අයින් කරන්න ඕන, හොඳ ගති විශේෂයෙන් අයින් කරන්න ඕන. ඇයි ඒ? හොඳ ගති කියලා ගොඩාක් දෙනෙක් අල්ලගෙන ඉන්නේ නරක ගති. තේරෙන්නේ? ඔන්න සමහර අය සරයි ගෙදර. ඒ මගේ ගතිය. මං හොඳට මේක කරන්නේ. එහෙම කියන්නේ නැද්ද? ඔව්, ලේලිටත් බැලලා, බෑන්ඩත් බැලලා, ඔක්කොම ටික ගේලවල මේවගල. මගේ හොඳ ගති හොඳ නිසා මම අනුකම්පාවට කරේ, කරුණාවට කරේ කියලා. ඒ නිසා නරක ගති අයින් කරන්න ඕන, හොඳ ගති විශේෂයෙන් අයින් කරන්න. එතකොට අපිට ගතියක් නැහැ නාමුරණ. බොහොමයි. ගතියක් නැති කරන්න තමයි මේ දේශනාව කරන්නේ. ගති ගන්න එපා. මොකද ගතිය? ඔබ නිවසේ පළවෙනියා හෝ දෙවෙනියා හෝ තුන්වෙනියා හෝ සියවෙනියා හෝ ඒකකයකට නොපෙමිණෙන්න. තේරුණා නේද? මම මේ පන්සලේ පළවෙනියා දෙවෙනියා තුන්වෙනියා ඕ අන්තිමයන් වූ කිසිම ඉලක්කමක නෑ, ඒකක එක නෑ. හරි දේ හරි, වැරදි දේ වැරදි, කලයුත්ත කෙරෙන්න ඕන, නොකලයුත්ත නොකරන්න ඕන, එච්චරයි. පළවෙනියක් නෙවෙයි, දෙවෙනියක් නෙවෙයි, තුන්වෙනියක් නෙවෙයි. අපි මේවා ගෙනාවෙත් නැහැ, ගෙනියන්නෙත් නැහැ. මේ පොඩි කාලයක් නේද පංචස්කන්ධය දිලාපත් වෙනකන්, ඕක හිර වෙනකන් අපි ඉන්නවා, එච්චරයි නේ. එහෙනම් බලන්න, තව මේ ගති හදාගන්න ඕනේ නැහැ. මොකටද ගති හදාගන්නේ? දැන් බලන්න, ගෙදර තමන්ට තනතුරක් තිබුණ නම් ඒක අයින් කරගන්න. ඒක තවන්න හරි ලේසියි. ඒක තමන්ට සහනශීලීත්වයක් ගෙනල්ලා දෙනවා. නැත්තම් ඉතින් ඉන්න වෙන්නේ බුම්බගෙන, ගස්සගෙන, පුප්පගෙන තමයි ඉන්න වෙන්නේ නේ. ඒක තමයි ස්වභාවය. ඒ නිසා තමන්ට අර ගති විමුක්ත, බුදුරජාණන් වහන්සේ ගති විමුක්ත කරන්න කියලා කියනවා. ගතියකට නොපැමිණෙන්න බලන්න මොන තරම් සහනශීලීද කියලා. ගතියක් ගත්ත කියලා කියන්නේ කරත්ති කර තියාගත්තා වගේ වැඩක්. ගතියක් ගත්ත කියලා කියන්නේ නාට්ටාමි කෙනෙක්ගේ වැඩක්. නාට්ටාමි අර මල්ලක් පොන්දට ගත්තා වගේ තමයි ගතියක් ගත්තාම. ගති කර තියාගෙන දුවනවා. ඒක හරි බලන්න. කිසිම ගතියක් ගන්න එපා. නරක ගති ඉවත් කරන්න, හොඳ ගති විශේෂයෙන් ඉවත් කරන්න. කොහොමද වදලා නේද? ඊට පස්සේ දැන් කල්පනා කරන්න, එතකොට මම නරක වෙයිද? නරක වෙන විදියක් නෑනේ. ඒ නරක ගති ඉවත් කරානේ. එතකොට මම හොඳ වෙයිද? හොඳ වෙන්න විදියක් නෑ. හොඳ ගති විශේෂයෙන් ඉවත් කරා. මොකද හොඳ ගති කියලා ගොඩක් වෙලාවට අල්ලගෙන ඉන්නේ නරක ගති නිසා තමයි ඔය මතක් කරේ. ගොඩාක් නරක වෙන්නේ හොඳයි කියලා අල්ලගෙන හිටියේ. දැන් ඔය සමහර අය ඉන්නෝ මට අසාධාරණේ පෙන්වන්න බෑ. දැන් එයා ඒක අල්ලන් ඉන්නේ හොඳ ගතියක් කියලාද නරක ගතියක් කියලාද? හොඳ ගතියක් කියලා. ඒ හොඳ ගතිය නිසා කී දෙනෙකුට පීඩා ලැබෙනවද? බොහෝ දෙනාට පීඩා ලැබෙනවා. ඒ වගේම තමන්ටත් පීඩා ලැබෙනවා. ඔය මෙහි වැලිකඩ බන්ධනාගාරේ ඉන්නව නේද? ඔක්කොම ඒ වගේ අය. මට අසාධාරණ හාමුදුරනේ පෙන්වන්න බෑ. හැබැයි දැන් ඉන්නේ කොයිද? බෝගම්බර. ඉතින් මං කව ලෝකේ තියෙන ලොකුම අසාධාරණේ ඕක තමයි කියලා. ඒ මොකද එහෙම? ඇයි ඕක ගතිය නිසා දැන් හිරේ නේද ඉන්නේ? නේ? මට ගති වෙන්නත් බෑ කියලා. ඒක තමයි ලොකු අසාධාරණ. සාධාරණේ පෙන්වන්න බෑ. ඒ නිසා තමයි හොඳ ගති විශේෂයෙන් ඉවත් කරන්න කියලා කියන්නේ. ඒක බුදු කෙනෙකුට මොකද්ද තිබුණු ගතිය? බුදු කෙනෙක් ළඟ හොඳ ගතිත් නැහැ, නරක ගතිත් නැහැ. උන්වහන්සේ ළඟ ගති නැහැ. යයුත්තක් කලයුත්තක් ඒ කරනව මිසක් ඒව ගති නැහැ උන්වහන්සේලා. බලන්න උන්වහන්සේ මොන තරම් සේවාවක් කළත්, උන්වහන්සේ පිරිනුවන් පාන්න යන වෙලාවෙ කවුරුත් නැහැ. අර මේ 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 කරත්ත පවා එහෙ මෙහෙ යන කුඩා ඇලකින් පොඩි ගඟකින් වතුර පාත්‍රයක් අරගෙන ඇවිල්ලා ඒකත් බොර වෙලා ගහගෙන යන ඇලකින්, වෙලක් අයිනේ තියෙන ඇලකින් වතුර පාත්‍රයක් ගෙනල්ලා ඉන්දියාවේ ගියා නම් දකින්නේ නැති නේද? උඩා නදිය ඒකෙන් අරගෙන ඇවිල්ලා තමයි වතුර ටික පානය කරලා අර පවර්තන සාල උද්‍යානයේ වහන්සේ අර නිකන් රජුරුවන්ට අර විනෝද වෙන්න වාඩි වෙන්න හදන්නේ මේ නිකන් ගල්ලෑනි ඔය ලෑල් එක වාඩි වෙන සතකේලා පිටුනම් පාන දෙකට මහලු කරු ආසනේ මේ හදාගෙන නෙමෙයි දැන් ඔය තියෙන්නේ ඔය පාක්කොල වාඩි වෙලායි ලෑලි අතර ඔය වගේ ලෑල්ලක හාන්සි උනේ. ඔය වගේ ලෑල්ලක හාන්සියලා සාමාන්‍ය මේ යන්නේ හිඟන්නෝ. හිඟන මිනිස්සු. ඉතින් බුදු කෙනෙක් කුඩා සිද්ද වුණා. ඒ කියන්නේ රජවරු ඇවිල්ලා දේවවරුත් එක්ක නාටිගාංගනහවුත් එක්ක ඇවිල්ලා ලෑල්ලක කොහොම හරි හාන්සියලා පිරුණොම් පාන්නේ.
ඒක උන්වහන්සේගේ සුවය සැපය. කෙනෙක් හිතන්න පුළුවන් මහා කර්ම විභාගයක් නේ කියලා. නෑ, උන්වහන්සේලා කැමැත්තෙන් ගඟට බහැලා දුක් තනලා අනිත් අය බේරගෙන දුක් විඳිනවා. අර ජීවිත ආරක්ෂක බටේක් වගේ වැඩ. ඒ මනුස්සයා හැමදෙස්සෙම අවදානම් තත්ත්වයකදී නේද? ඒක පුහුණුවක් ලැබලා ගඟට පනින්න මූදට පනින්න බලාගෙන ඉන්නේ ජීවිත ආරක්ෂක බටයා. ඒ වගේ බුදුවරු සිය කැමැත්තේ දෙපා වෙහෙසවමින් මිනිස්සුගේ නිඳා අපහාස ගැරවුම් ලබමින් ගේ දොරටම ගිහිල්ලා බුදුබණ පද කියමින් ගල් මුල් වලින් පහර දෙද්දි බණ කියමින් මිනිස්සුබ නිවන් දක්වනවා. අනේ බුදු කෙනෙකුට තියෙන කරුණාව නම් මට නෑ බුරු කියන්නේ මොකටද? ළඟට ආවොත් ශ්‍රද්ධාව ඇතෝ ශ්‍රවණය කළොත් අනුශාසනා කරනවා, එහෙම නැත්තන් නම් නෑ. මොකද හේතුව දැන් යුගයේ වෙනස්. දැන් යුගයේ වෙනස්. වටිනා දෙයක් වුවද ගෙදර මිදුලට ඇවිල්ලා නොමිලේ දුන්නොත් ඔක ගන්නෑ, බයයි. වටිනා දෙයක් වටිනා තැනක දීලා ලොකු අගයක් දුන්නොත් මිනිස්සු උදේට කොහොම හරි එනවා. ඒක තමයි හැටි. දැන් ආනන්ද බෝධිය ඉන්දියාවේ නිකන් තිබුණා, වැටක් ගහන්න නැතුව, රන් වැටක් ගහන්න නැතුව නිකන් තිබුණා. කවුරුත් ඔළුව තියන්න, වදින්න, අඬන්න, ඒකේ නලල ගහන්න, බදාගෙන ඉන්න කවුරුත් යන්නේ නැහැ. ඇයි විවෘතව තියෙනවනේ? ඕන කෙනෙකුට ගිහි වදින්න පුළුවන්. ඕකට ගැහුව වැටක්. දැන් හරියකේ මං රන් වැට පැනලා හාමුදුරුවන්ගේ අවසර අරගෙන දහසක් ගියා. මට විතරයි අවස්ථාව ලැබුණේ. මම ඇතුළට ගිහිල්ලා ඔළුව ගහලා අට පෙරකර පූජා කළා, වැඳලා. ඇයි? දැන් වැටක් ගහලා. ජයශ්‍රී මහ බෝධීන් වහන්සේට අපි හිතමුකෝ වැටක් ගහලා ලොකු මළු තුනක් හදලා ගාඩ් එකක් දාන්න නැතුව නිකන් තිබුණා කියලා. මොන මොකද්ද ගහක් තියෙනවනේ? මේක ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ ගහලු නේද? ඔතන යනවා. කිසි අගයක් දෙන්නේ නැහැ. එනිසා අපි හිතන්නේ ධර්මයට සෑහෙන අගයක් වෙන්න ඕන. මම ඉස්සෙල්ලා හිතාගෙන ඉන්නේ දැන් ආයෙ කරන්න ඕන මේකට. දේශනා ආයෙ කළා කියන්නේ මීට වඩා කට්ටිය වැඩි වෙනවා. ඔව්. ඒක තමයි ස්වභාවය. දැන් මේ නිකන් දෙනකොට වටින දේක් නිකන් දෙනවද? ලෝකෙ මතයක් හැදිලා තියෙන්නේ වටින දේවල් වලට අගයක් තියෙනවා කියලා. ඒ නිසා මම නිකම්ම නෙමෙයි. ඒ ඇත්තන් තුල වටිනාකමක් හැදුනහම ශාසනය වෙනුවෙන් ධර්මය වෙනුවෙන් කරන ස්වභාවයක් තියෙනවා. ඒක තමයි ගොඩක් වටින්නේ. අපි අර වටිනාකමක් එකට දෙනවට වැඩිය ඒ අය තුල මේකට වටිනාකමක් හටගෙන තමන්ගේ ආධ්‍යාත්මයට වටිනාකමක්, ධර්මයට වටිනාකමක් හැදෙන එක ගැන මම සන්තෝෂ වෙනවා. රටවල් වල ඉන්න පින්නතුන්ට හරියන්නේ වටිනාකමක් හැදුනහම අපි හැමතැනටම සලකනවා, උදව් කරනවා. අපි උභවහන්සේගේ බණ දිගටම අහනවා. අපි උභවහන්සේට මොනවත් උදව්වක් කළා නැහැ. ඒ නිසා අපිට මොනවා හරි උදව්වක් කරන්න ඕන, පන්සලේ මොකද්ද කරන්න ඕන, මොනවද හදන්න ඕන කියලා අහන අය ඉන්නවා. එහෙම උපකාරයක් අපි කරන්නම්, අපි දානයකට උපකාර කරන්නම්, අපි ගිලම් රසකට උපකාර කරන්නම් කියලා එහෙම උපකාර කරන්න අදහස් කරන අය ඉන්නවා. ඒක ඒ අය තුළම වටිනාකමක් හැදිලා ඒක හදවතින්ම පැනනගින සත්භාවේ දාන චේතනාවක් ඉල්ලන නිසාවත් ඉල්ලලවත් එහෙම එකට නෙමෙයි. අපි ධර්මයෙන් පිහිට ලබනවා. අපි ධර්මයෙන් වෙනුවෙන් පිහිට වෙන්න ඕන කියන ඒ සත්භාවය. ඒකේ පින්නතුන්ගේ චිත්ත චෛතසික ධර්මයන් තුළ පැනනගින්නා වූ දෙයක්. ඒක තමයි වටින්නේ. ඉතින් මේ උත්සාහ කලේ කියන්න මේක හරි වටින දෙයක්. මේ නොවිලේ හම්බුණාට, නිකන් හම්බුණාට, සැහැල්ලුවෙන් හම්බුණාට ඇයි එහෙම මතක් කරන්නේ? මේක දිහා වටිනාකමකින් බලන්න. ඇයි වටිනාකමකින් බලන්න කියන්නේ? වටිනාකමකින් බැලුවාම තමයි ඒකේ තියෙන ගරුගාම්භීරත්වයත්, ඒකේ තියෙන ආරක්ෂාවත්, ඒකට තියෙන උනන්දුවත් මනාකොට ආරක්ෂා කරන්නේ. තේරුණානේ? දැන් අපි හිතමුකෝ රන් රිදී මුතුමැණික් නේ වටින්නේ නේද? එතකොට මොකද කරන්නේ? රන් රිදී මුතුමැණික් වටිනා වුණාම ඒවා බැංකුවේ සේප්පුවේ හරි ගෙදර හරි සේප්පුවේ හරි අතිශයින්ම ආරක්ෂිත තැනක ආරක්ෂා කිරීමට මහන්සි වෙනවා. හොඳයි, වටිනාකමක් දෙයක් නැහැ කියලා තේරිච්ච ගමන් මොකද වෙන්නේ? මොකක් හරි ගල් ගෙඩියකට. ඒ වන්සේ එක දොරට තියෙනවා නේද? ඒක කිසි වටිනාකමක් නැහැ. මේ ලීපාලේ දාලා යනවා. හැබැයි මේක ඇතුලේ වටිනාකමක් තියෙනවා කියලා දැනගත්තකම මනුස්සයා ආරක්ෂා කරනවා. අන්න ඒ වගේ විශේෂයෙන් ආරක්ෂා කළ යුතු, ආරක්ෂා කළ යුතු, වැඩි යුතු, වර්ධනය කළ යුතු දෙයක් තමයි ධර්මය කියන්නේ. කා ඒක දිහා අව탁ෂීරුවෙන් බලනකන් එයාට ඒක වෙන අගය නැහැ. ඒක තුල 탁ෂීරුවකින් බලන්න ඕන. තේරුණානේ? දැන් ওই මහාචාර්යවරුන්ගේ වාහනවල වැඩ කරන ඩ්‍රයිවර්ස් ලයින් ඒ මනුස්සයා හැමදාම මහාචාර්යවරයාත් එක්ක අවුරුදු 25ක් 50කුත් යනවා. නමුත් එයාගේ ගෝලියෝ ඉන්නවා අවුරුදු 4ේ මහාචාර්යවරයා ආරක් මේ හමු වෙලා ඉගෙනගෙන එයා කතිකාචාර්ය කෙනෙක් මහාචාර්ය කෙනෙක් වෙනවා. ඇයි ඒ? අර ගෝලියෝ ටික වැලියු එකකින් අගේ කීත මහාචාර්යවරයා දිහා බැලුවේ ගාන ගෙවල ඇවිල්ලා. රියදුර එයා ගාන ගෙවල නෙවෙයි මහාචාර්යවරගෙන් ගානක් අරගෙන මහාචාර්යවරයට වැලියු එකක් දෙන්න නැතුව මහාචාර්යවරයෙන් ලැබෙන වැලියු එක ගැන හිතමින් කාලය ගත කරා. දැන් තේරුණානේ? අරගොල්ලෝ ඇවිල්ලා මහාචාර්යවරයට ගෙව්වා අවුරුද්දයි 2යි 3යි 4යි. ඒගොල්ලෝ මහාචාර්ය වුණා. ඩ්‍රයිවර් අවුරුදු 25ක් හිටියා. මිනිහා අනාචාර්යයා තමයි. නෑනේ. අන්න ඒක මම කියන්නේ මේකට වටිනාකමක් දෙන්න ඕන කියලා කියන්නේ. වටිනාකමක් දුන්නොත් ඒ දීපු අය මහාචාර්ය වෙනවා බොහොම ටික කාලෙකින්. තේරුණානේ? දැන් සමහර අය බලහන්නේ මේ අපිට උඩට. මේ ඉඳ ලැබුණොත් එන්නම්කෝ සයින්හස භාවනාවකට. මම මට උවමනාවක් නෑ ඔයගොල්ලෝ වෙන්නේ. ඔයත් ඔන්න නම් එන්න බල ටිකක් ගන්න. මගේ උවමනාවනේ මේ ඉඳ ලැබුණොත් එන්නම් කියලා කියන්නේ නිකන් මට සපෝට් එක දෙන්න වගේ. මට සපෝට් එකක කවුරුත් බලහන්න ඕනේ. භාවනා කරන්න ඕනේ. තම තමන්ගේ සපෝට් එකටයි තමන් භාවනා කරන්නේ. මං කියන්න ඕන හරිය විදියට ඉඳ ලැබුණොත් මං දේශනාවක් කරන්නම් කියන්නේ. මොකද මම බෞද්ධන හිතාය බෞද්ධන සුඛාය පිනිසරේ කටයුතු කරන්නේ. ඒ තරමට දායකයා හිතන් ඉන්නේ එහෙමයි. බනහන්න එනවා කියන්නේ බනට සපෝට් එකක්. පින්කමට එනවා කියලා කියන්නේ පින්කමට සපෝට් එකක්. Tamanට එකින් උදව්වක් ලැබෙනවායි කියලා කල්පනා කරන් නැති මට්ටමට හැදිලා තියෙන්නේ. ඒ නිසා ඒක වටිනාකම හදාගන්න. ඒකට කියන්නේ ශ්‍රද්ධාව කියලා. ඒක තුල තියෙන්නේ වීරිය. ඒක තුල තියෙන්නේ සිහිය. ඒක තුලින් තමයි සමාධිය. ප්‍රඥාව පහළ වෙන්නේ. අපි මේ වෙන වෙනම කතා කළාට මේ සියල්ල එකට පවතින ධර්මතාව. සද්ධා වෙනම ප්‍රඥාව වෙනම පවතින්නේ නැහැ පිටුතුනේ. සීලය වෙනම පවතින්නේ නැහැ. සමාධිය වෙනම පවතින්නේ නැහැ. වීර්යය වෙනම පවතින්නේ නැහැ. මේ කැටිව එකට වැඩෙන ධර්මතා. අපි ධර්මයට නැඹුරු බව කියන එක තුල ඔය ඔක්කොම තියෙනවා. කොටස් කොටස් ඉගෙන ගන්න ගියාම නෙවෙයි මහා ලොකු ගැටලුවක් හටගන්නේ ඈ. දැන් අපි යනවා එක්තරා දිහාවකට මෙහෙම ඇවිදගෙන. ඉතින් අපි කෙටි එක වචනකින් කියන්න පුළුවන් මේ නිසා නැගෙනහිර දිශාවට මේ ඇවිදගෙන යනවා කියලා. ඕනනම් තව පොඩ්ඩක් බෙදලා කියන්න පුළුවන් මේ නිසාගේ ඇස යනවා නැගෙනහිර දිශාවට, මිනිහාගේ අත යනවා නැගෙනහිර දිශාවට, මිනිහාගේ කකුල් දෙක යනවා නැගෙනහිර දිශාවට, මිනිසාගේ බඩ යනවා නැගෙනහිර දිශාවට කියලා කියන්න පුළුවන්. නමුත් එක වචනයෙන් කියන්න පුළුවන් මිනිසා යනවා නැගෙනහිර දිශාවට. ආන් මේ වගේ තමයි දහමට නැඹුරු වීම කියන එක තියෙනකොට එතන ශ්‍රද්ධාව, එතන සතිය, එතන සමාධිය, එතන වීරිය, එතන ප්‍රඥාව, ඒ සියල්ල පහළ වෙනවා. සමාධිය එතන තියෙනවා. සා ලොකු කාරණා ටිකක් අර වෙන වෙනම හදලා ඉතින් ওই විදිහට කතා කරොත් එහෙම පළවෙනි ලෝම ගහ යනවා දෙවෙනි ලෝම ගහ යනවා කිය කියක් කියන්න පුළුවන්. එච්චර දෙයක් අවශ්‍ය නැහැ. මේ මුළු චිත්තජාතිසික ධර්මතා ටික ඔක්කොම අපි ධර්මයෙන් ඉගෙනගෙන අවසානේ කියන්න වෙන්නේ මොකක්ද? එකයි අවිනිර්භෝගික ධර්ම. වෙන් කරන්න බැරි ධර්ම කියලා කියපු ගමන් අර ඔක්කොම එකක් වෙනවා. එතකොට මෙතෙක් කාලයක් කරලා දෙන්නේ ලෝම ගහ යනවා, ඇඟිල්ල යනවා, අතපය යනවා වගේ කියලා අපි ගණන් කිරීම පමණයි. මේ එක වචනේ මිනිසා යනවා නේද දිසාවට. මිනිසා කුසලයට යනවා, මිනිසා කුසලයට යනවා, මිනිසා ධර්මයට නැඹුරු වෙනවා. අහ ගොඩක් කොහොමද පිටිපස්ස හැරිලා බලන්න කවුද පස්සෙන් ඉන්නේ කියලා. කවුද ඉන්නේ පස්සේ? කවුද පස්සෙන් ඉන්නේ? මාරේ පිටිපස්සෙන් එන උලක් අරගත්ත වදකෙක් සියලුම පෝදුන් සත්වයාගේ මගේ නෙමෙයි පෝදුන් සත්වයාගේ පිටිපස්සෙන් එන උලක් ගත්ත මිනිසෙක්. ඔබට ධර්මයේ නැමැති තෙල් ඡාච්චිය හම්බ වෙලා තියෙනවා. මේක හරියට පරිස්සමෙන් අරගෙන යන්න. තෙල් ඡාච්චියෙන් බින්දුවක් හැලුණොත් බිමටත් පිටිපැත්තෙන් ඉන්න වදකයා ඔබට උලෙන් අනින. ඇන්න ගමන් තෙල් ඡාච්චියත් ඔබේ ඇඟට වැටෙනවා. තෙල් ඡාච්චියකට වැටීමේ වේදනාවත් තවුලෙන් ගැනීමේ වේදනාවත් දෙකම හේතු කොටගෙන මිය යනවා. ඒ නිසා ප්‍රවේශ මිය යනවා. එතකොට ධර්ම මාර්ගයට නොවැටිච්ච අය කෙලින්ම තෙල් ඡාච්චිය හිරවාගෙන ඇඟේ දාගෙන උල්ලොලින් බැටකන සත්වෙක් වාගේ වේදනාව විඳිනවා. තේරුණානේ? මේ සත්වය හරි මෝඩයි. පිටිපැත්තෙන් එන මිනිස්සෙකින් ගුටි නොකා යන්න ඕන කියලා නෙමෙයි, මේ ඉස්සරහා තියෙන බැරක්ක පෙල්ලන්න කියලා ගුටි කනවා. අර පොලිස් බැරක්ක හදාගෙන තියෙනවා. අර මිනිස්සු අර කඳුළු ගෑස් තියාගෙන, වතුර තියාගෙන, සබන් තියාගෙන බලහගෙන ඉන්නවා නාවල යවන්න. එහෙම තීත්‍ය අර මිනිස්සු ගිහලා අර බැරක්ක පෙල්ලනවා. එතකොට පෙල්ලුවම පැහැදිලෝ දකින්න ඇද්ද ගහනවා කියලා, ගහනවා කියලා දන්නවා. ගහලා ඊට පස්සේ මේ හිර කළාට පස්සේ මාධ්‍යයට කියනවා අපිට පොලිසියෙන් ගැවුවලු. දැන් පහුගිය දාත්තල ගහන මේ බලන්න මට ඉදිමිලා මේ පොලිසියෙන් ගැව්වා. ඉතින් ගහන බව පේන්නේ ගානනේ නැර තියාගෙන ඉන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පිට මේ පිටිපැත්තෙන් උලක් අරගෙන එන මිනිස්සයගෙනුත් බේරිලා යන්න. මේගොල්ලෝ මේ ඉස්සරහා තියෙන තුවක්කුවලට හුල්වලට ගිහිල්ලා පෙරලනවා. පෙරලුවාම ගුටි කනවා. එතකොට ඕවට කියන්නේ ඉල්ලං කෑම කියලා. ඒ නිසා මේ මාර්ග බාධක මග ඇරලා යන්න තියෙන ගමනේ මාර්ග බාධක පෙරලන්න හදනවා. එහෙම බෑ. මග ඇරලා යන්නේ සාමකාමීව යන්නේ, පෙරලගෙන යන්න බෑ. මට ගිහිල්ලා ජනාධිපති මන්දිරයට, පොලිසියේ ඈත් තැන්වලට, හමුදාවේ තැන්වලට ගිහිල්ලා බණ කියන්න පුළුවන්. ධර්මානුකූලව ආරාධනා කිරීමේ එහෙම නැතුව කඩාගෙන යන්න බෑ. දැන් මට වන්දනාගාරි බඩට අඩ ගැව්වා. මම ඉතින් ගේට්ටු ඇරලා බොහොම පාවඩේලලා බොහොම සද්ධාවෙන් ගෙන්න ගන්න. අනිත් වෙලාවට යන්න බෑ. යටදී ඇතුළෙන්න දෙන්නේ කාටවත්. ඒක එහෙම තමයි. ඒක එක ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට යාට ඉතින් යන්න පුළුවන්. ක්‍රමෙන් තොරව යන්න බෑ. තේරුණාද? නිවනත් උමයි. නිවනටත් ඒ ක්‍රමයට යන්න පුළුවන්. එහෙම නැතුව එහෙම බලපරාක්‍රමයක් යදුවයි කියලා එහෙම යන්න බෑ. දැන් අපි දන්නවා සමහර රාජ්‍ය නායකවරු හරි දරුණුයි කියලා. ඒ කාලෙදි කරන්න ඕන වැඩි උද්ඝෝෂණ, භීෂණ, ප්‍රචණ්ඩ ක්‍රියාවන් වලට පෙළඹෙන්නේ නැතුව ඉන්න ඕන. ඒ හේතුව එයාගේ තියෙන ධර්මභාවය නිසා එයා කරපු දේවල් අර පරණ කාලේ කරපු දේවල් මේ කාලෙත් කරයි කියලා බය වෙන්න ඕන. මරුම් කන්න වෙයි කියලා බය වෙන්න ඕන. එහෙම නැහැ ඔහි කෑ ගන්න එක එක ඒවා කරන පස්සේ අර 87 88 වෙච්ච වගේ තැන් තැන් වල ටයර් වල පිච්චෙන. නේද? ඒ ස්වභාවයක් තියෙනවා. ඉතින් එතකොට දැනගන්න ඕනේ මේ නායකයා සෞතු පරිස්සම් වෙලා ඉන්න ඕන කියලා. මේ යකා මේ හුණා වගේ හිටියට වැඩ කොටියා වගේ කියලා. ඒක තමයි හැටි ස්වභාවය. ඒවෙන් තේින් බේරෙන්න දැනගන්න ඕනේ. මක් කියන්නේ මේ විතර නෙවෙයි තම දරුණු නායකවරු ඉන්නේ කොරියාවේ ඉන්නවා. ඔය වෙන වෙන එක එක රටවල් වල මිනිස්සු ඉඳලා තියෙනවා. ඊටාම ධර්ම මිනිස්සු නායකවරු. කිසිම සමාවක් නැහැ. එතකොට ඒ තැන්වලදී අපි මොකද කරන්නේ? ඒ තැන්වලදීත් අපි අපේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කරනවා. ඒකයි නැතක. දැන් මේ රටේ යුදමය පරිසරයක් ඇති වෙනකොට මේ රටේ හිටපු ඥානවන්ත පිරිසක් හිටියා. ඒගොල්ලෝ මොකද කරේ? සියලුම දෙනා මේ රට දාලා ගිහිල්ලා ඒගොල්ලන්ගේ සෞම්‍ය බව, ලස්සන දරුවන්ගේ අධ්‍යාපනය, උගත්කම, මානසික සුවය ඔක්කොම ලැබමින් රටවල්වල ජීවත් වුණා. පිට රටවල්වල හොඳම ඥානවන්ත පිරිස. නියම එඩියුකේට් කොල්ල ටික, කෙල්ල ටික. එච්චර කියන්නේ මේ මං උනත් කරන්නේ ඕකම තමයි. තේරුණ නේද? මොඩියු ටික හිටියා, බස් එකේ ගිහිල්ලා මල ආයතනයේ ඉඳලා මල යුද්ධෙට ගිහිල්ලා හොඳම මෝඩ කමින් මල කරන්න දෙයක් නැහැ. ඉතින් උන්ටම හිතෙනවා ඇති දැන් අපි මෝඩයි කියලා. සියලුම කැරලි වලට සම්බන්ධ වෙච්ච මිනිස්සුන්ට හිතෙනවා ඇති මෝඩයි කියලා. ඒ නිසා අරක තමයි සුදුසු. මේ කතා කරන්නේ නෙමෙයි ගැන මේ සම්මුතිය ගැන නෙමෙයි කතා කරන්නේ. මේ මේ දැන දැන දැක දැක අගාධේ වැටෙන එක නෙමෙයි නිවන කියලා කියන්නේ, සාර්ථකත්වය කියලා කියන්නේ. මේ අගාධ මේ පරිහානිය වළක්වාගෙන ඈත් වෙලා ඒවයි දුර වෙලා ක්‍රියා කිරීමයි වැදගත්. තේරුණා නේද? දැන් මොහොතක් හිතලා බලන්න 87 88 ඒ වගේ මේ අවුරුදු 34ක යුද්ධේ මැදි වෙලා මැරිච්ච මිනිස්සු ටික වලවල් වලින් ගොඩ ඇවිල්ලා ඔළුව දාලා ලෝකෙ දිහා බැලුවොත් පත්‍ර ටික කියෙව්වෝ. උන්ට මොකද හිතෙන්නේ? ඌ ආයි කියන මට බෙල්ල වැලලා ගන්න ලනුවක් දෙනලා දෙයන් කියලා. මොකද හේතුව? විලිලච්චාවට. තේරෙනවද? හිතෙන්නේ නැද්ද ඒගොල්ලන්ට? හිතෙනවා. සංග්‍රාම වලට ගිහිල්ලා ඒවයි විප්ලව කරන්න ගිහිල්ලා මැරිච්ච මිනිස්සුන්ට ඒක හිතෙනවා. ඒ නිසා බොරු මිනිස්සු මතවාද වලට තියෙනවා. ඒ නිසා ශ්‍රවණය කරන්න ශ්‍රවණය කරන්න ලෝභය සංසිඳෙන, ද්වේෂය සංසිඳෙන, මෝහය සංසිඳෙන ධර්මය කවදාවත් අහන්න එපා. දේශපාලන මතවාද. ඇයි හේතුව? ඔබේ හිතේ ද්වේෂය පුරවන ලෝභය පුරවන බයිරේ පුරවන. ඒ නිසා ධර්ම මාර්ගය යන කට්ටිය පුළුවන් තරම් අපි මේ මේ ලෝභය, ද්වේෂය, මෝහය සංසිඳවන කතා බහේ ඉන්න ඕන. අනතුරක් දකින කල්හි අනතුරෙන් වැළකී ඈත්ී මිදී නිවි යන්නට දූරදර්ශී වෙන්න ඕන. මේ භවයේ මේ ජීවිතයේ මේ අද දවසනේ මේ යා හදන්න ඕන. සංසාරේම සංසාරේම හදලා නිවන් දකින්න ඕන. දැන් මේ භවයට විසඳුමකුත් කල්පනා නොකරන මිනිස්සෙකුට සංසාරේ විසඳුමක් ලැබෙයිද? නෑ බිරිඳුනි. අපි හැදුවේ සංසාරේට විසඳුමක්. සංසාරේට විසඳුමක් හදන්න නම් ඉස්සෙල්ලා විවේක ස්ථානයක ඉඳගෙන තමන්ගේ මේ ජීවිතයට විසඳුමක් හදන්න ඕන. කාලසටහන හදන්න ඕන. ඒ කාලසටහන මේ මේ භවයේදී ඔබේ මරණය දක්වා කාලසටහන හදපු කෙනාට හැකියාව ලැබෙනවා සංසාරයේ වෙනුවෙන් කාලසටහනක් හදන්න. අන්න එකට කියනවා ආර්ය මාර්ගය කියලා, නිවන් මාර්ගය කියලා, නිවන් මඟ කියලා. මේ කාලසටහන හදනකොට ඒ කාලසටහන තුල සියලු භාවනාවල් සිද්ධ වෙනවා. එයාට මරණානුස්සතිය වැඩෙනවා. එයාට ධම්මානුස්සතිය වැඩෙනවා. සති සම්පජඤ්ඤය වැඩෙනවා. ධම්මවිචේ සම්බුද්ධංගේ වැඩෙනවා. මේ එක කාරණයක් කිරීමෙන් සියල්ල වැඩෙන අපූර්ව ක්‍රමවේදයක් මේ ශාසන ධර්මයේ තියෙනවා. දැන් රජෝහරණන් කියද්දී චූලපන්තක හාමුදුරු රෙදිකෑන් අරගෙන අර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම රෙදිකෑල්ලක් පිරිමදිද්දි වැඩෙනවයි කිව්වොත් කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. ඒ රෙදිකෑල්ලක් පිරිමදිද්දී ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම වැඩෙනවා. ඒක මහත් පුදුම බලයක්. දැන් අපි නිවන හොයනවා. නමුත් නිවන් දකින්න හොඳම කර්මස්ථානයක් තිය�නවා ප්‍රායෝගිකව ඔය චූලපන්තක හාමුදුරුවන්ගේ රෙදි කෑල්ල පිළිපදීමේ මේ ක්‍රමවේදය. නමුත් කවුරුත් කරලා නැහැ. දැන් මේ අයගෙන් අහුවත් කොබලන ඇත්තටම රජෝහරණම් පිරිසුදු වේවා කියලා එම මම මේක අධ්‍යයනය කරන්න ඕන, පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න ඕන, මේක රහත් වුණානේ මටත් මොනවා වෙලා නතර වෙයිද දන්නේ නැහැ. නිකන් හරි කණාපාරකින් හරි රහත් වුණොත් කියලා හරි හිතලා නිකන් ගෙදරවත් කවුරුත් නැති වෙලාවක හරි දොර වහගෙන ට්‍රයි කරලා තියනවද බලන්න. රජෝහරණන් කියන තර පිරිසුදු වේවා පිරිසුදු වේවා කියලා ඇඳේ තියෙන බෙසීට් එකවත් පිරිමදින්නේ, ඇඟේ තියෙන ඇඳුමවත් අඩුම තරම සුදු ඇඳුම් ඇඳලා ඉන්නේ පිරිවදින පොඩ්ඩක් පිරිසුදු ඒ වගේ එහෙමවත් හිතුවද කෙනෙක්වත් කලං කරේ නෑ. අපිට ඕන මෙන්න මෙන්න මොකක්ද නිර්මාණය කරගත්ත නිවන ඔක කරලා බලන්න. දැකලා යන්න බෑ නිවනේ. නිවන දැන් අපිට පෙන්නලා යන්න පුළුවන්. අර අතෙන්ට යන්න කියලා පෙන්වුවාම ඒ තැනට ඔබම යන්න පුළුවන්. මොකද එතන පේනවා දකින්නවා යන්න පුළුවන් මාර්ගයක් තියෙනවා. නිවන අවබෝධ වෙන තුරුම ඒක දැකලා යන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක මහා අසිරිමත් අවබෝධයක්. ඒ නිසා ඒ ශාස්ත්‍රු ගුණයෙන් අපි ඒක පිළිපදිනවා. හිතුවක්කාර කොල්ලෙක් වුණා නම් අර චූලපන්තක හාමුදුරුවෝ තොර රෙදි කෑල්ල විසි කරලා දාලා අර යමාව එළෙව්ව මෙයා මට මොකද්ද ඔය රෙදි කෑල්ලක් දුන්නා මට බෑ මේක කරන්න කියලා ගෙදර යනවා. යනවද නැද්ද? යන්න පුළුවන්. තරුණ කොළු ගැටේ එහෙමනේ කොළු ගැටව හිතන්නේ. ගෙදර ගින් කියයි අයියා මාව ගාලේ ලෙව්වා බුදුහාමුදුරුව ආවා. එයා මට රෙදි කෑල්ලක් දීලා මොකද්ද මේ වැලිකුඩේ දන ගස්සලා තිබ්බා මං ආවා මම ගෙදර කියයි. දැන් මොහොතක් හිතලා බලන්න නේ. ඉතින් මේ මානව හිමිකම් සහ මේ ඉන්න අපේ මේ සමාජ කට්ටිය ඉන්නවනේ ඒගොල්ලෝ ආව නම් එහෙම කිය අර පොඩි එකා දල දැන්සල දෙන්නට බුදුහාමුදුරන්ට වෙනම මානවීය කවුරු ළඟට කරා කියලා ඒකත් කරන්නේ නැහැ. දේවිසෝ ඒ හදාගත්ත දේවල් එහෙම නම් ඉතින් ඔය බාල දක්ෂය කියලා මේ ගෙවල් ගානේ කුණු ගොඩවල් අවසන් යවන අහිංසක පොඩිය උන්නේ සම්පූර්ණ වැරදි ඩෙංගු උන හදාගන්න ගිහිල්ලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දීපු කර්මස්ථානය ඔන්න වදන. ඉතින් පොඩ්ඩක් හිතලා බලුවද ඇත්තෙම මේ චූලපන්තකගේ සිතේ මොන වගේ ලක්ෂණද හටගන්නේ? මොන වගේ දේවල්ද හටගන්නේ? කල්පනා කරලා බලන්න. හැබැයි ඒක කල්පනා කරලා බලන්න එක නෙමෙයි වැදගත්. අවුවේ වාඩ ඔය ඇත්තෝ ඒ විදියටම අවුවේ ඉර පහයිගෙන ඉද්දි උදේ 7ට 8ට විතර ওই සිද්ධිය සිද්ධ වෙන්නේ මගේ හිතේ හැටියට. ඉන්දියාවේ ඉර පහයගෙන එනකොට හරි ලස්සනයි. විශාල රොටියක් වගේ හොඳට පේන මෙහෙම ලස්සනට. මෙහි වගේ නෙමෙයි මීට වඩා වෙනස් විදියකට පේනවා ඉර පහයගෙන එනකොට. වාඩි වෙලා දැල්ලි දන ගහගෙන අවුවේ ඉර රස්නෙත් ඕක එද්දි දැන් ඔක කාමරේ AC එක දාගෙන කරාට වෙන්නේ පොඩි රෙදි කෑල්ලක් අරගෙන ඉර පාගෙන එන පැත්තට මූණ දාලා රජෝහරණං 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 කියලා කියන්නේ කිව්ව රහත් වෙනකන් ඔය කියන්න ඕන. දැන් මෙයාට දෙන්නේ වීරිය මදි එක. අරෙන් ඉර රස්නේ වැඩි වෙනකොට වීරිය වැඩි වෙන්නේ නැද්ද? වීරිය වැඩි වෙනවා. හරියට අර ගවයෙක්ගේ වගේ තමයි. ගවයෙක්ගේ නැට්ට මිරිකුවාම හරි කහ කසපාරක් ගැහුවාම කෙවිතින් එකක් ගැහුවාම මිනිහට රිදෙනවා, වේගය වැඩි කරනවා. මිනිහා දන්නවා මේක ගුටි කන්න වෙනවා. හයියෙන් යන එකේ වේදනාව අඩුයි, ගුටි කන එකේ වේදනාව වැඩි කියලා දැනගත්තාම වේදනාව අඩු එකට ඇදිනවා එයා. ඒකයි ස්වභාවය. තේරුණානේ? වේදනාව අඩු පැත්තට ඇදිනවා, වේදනාව වැඩි පැත්තට යන්නේ නැහැ. ඒ නිසා අර පැත්තේ වේදනාව වැඩිපුර දෙනවා. මට මේක රහත් වෙන්න ඕන, රහත්ුන් නැති වුණොත් මට මේ වැලිගොඩෙන් නැගිටින්න හම්බෙන්නේ නැහැ, ඉරව්වෙන් පිච්චෙන එකෙන් නිදහස් වෙන්නෙත් නැහැ කියලා. ඇත්තම කතාව මොකද්ද දන්නවද? ඒකවල පන්තකේ තව පොඩි කතාවක් තියෙනවානේ. දහසක් රූපම වාගෙන හිටිය දානෙට ආරාධනා කරන්න ගියාම චූල පන්තක හොයාගන්න බැරි වුණා කියලා. දාන දායකයට කිව්වා බුදුරජාණන් වහන්සේ දුටුව බුදුන් වහන්සේ අරහත් වුණා කියලා. හරි අර්ථයටපත් වුණා කියලා. කිව චූල පන්තක එක්කන් එන්න කිව්ව ගිහිල්ලා. චූල පන්තක පොඩි හාමුදුරු දානට වැඩම හොයාගෙන එන්න කිව්වා. මෙයා ගිහිල්ලා ඇහුව කෝ චූල පන්තක කියන්නේ? ඔබටද චූල පන්තක කියන්නේ කියලා. අවබෝධයෙන් පැන නගපු මේ තරුණයා මොකද කියන්නේ? මම චූල පන්තක නොවේ. එච්චරයි කිව්වේ. හැමෝම මම චූල පන්තක මම චූල පන්තක කිව්වයි කියලා තමයි ලියලා දෙන්නේ. අවතෝක සිද්ධ වුණේ මගේ දර්ශනයට අනුව. අරක ඒ විදිහට පිළිගන්නකො, ඒක පොත වට පිටාවෙන් වහරින්න ආපු දෙන එක ඒ විදිහට පිළිගන්න. මා දකින්න එච්චරයි දර්ශනේ, මම චූලපන්තක නොවේ කියලා කරා. දායකය කල්පනා කරා, දැන් මට බුදුහාමුදුරු කිව්වනේ චූලපන්තක කියලා එක්කෙනෙක් එක්කන් එන්න කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට කිව්ල කිව්ව, ස්වාමීනි එක්කෙනෙක් නම් ඉන්නවා, ඒක භික්ෂුවක්. මම ගිහිල්ලා ඇහුවා, හැබැයි යා චූලපන්තක නෙමෙයි කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ නැවත ඇහුවා, නැවත කිව්ල කිව්වා, ඒ චූලපන්තක නෙමෙයි කියලා කියන හාමුදුරුව අතින් අල්ලගෙන එකරගෙන එන්නේ කියලා. දැන් ඕක ග්‍රන්ථාරූඪ උනේ වෙන විදිහක. මම චූලපන්තක මම චූලපන්තක කියලා දහසක් විතර කියනවා. ඒ කියනකොට පළමුවෙම කියන එකනාගෙන් අතින් අල්ලගන්න, අතින් අල්ලගෙන යා එක්කන් එන්න කිව්වා කියලා තියෙන්නේ. ඒක නිකන් බුද්ධි ගෝචර නෑ, ඥාන සම්පශුත්ත නෑ. ඉතින් ඒ වගේ දේවල් වලින් අපි නිකන් ඔළුව අච්චාරු වෙනවා. කවන්නේ අපි ඒකත් සාදුනාද පිළිදීල පිළි අරගෙන මේක දර්ශනයේ වශයෙන් ආනන්ද හාමුදුරුවගේ දර්ශනයේ වශයෙන් තියාගන්නවා. ඈ ඒකයි සත්‍ය. මම චූලපන්තක නෙමෙයි කිව්වා. මොකද හේතුව? නාමං අහෝසි. නාමං අහෝසි. නම අහෝසි කළ ඉවරයි මම චූලපන්තක කියන தත්ත්වේ නැහැ යා. නම මගේ ආත්මය කරගත්ත ස්වභාවය නැහැ. ඈ දැන් බලන්න අනිත් අයට නේද? ආත්මය කරගත්තාම මොනතරම් හරි බයයි. නමට කැලලක් ඇති වෙයි, නමට නිග්‍රහයක් ඇති වෙයි, නමට කතා හදයි මේ මේ කියලා දෙනවා. මේ බය වෙන්න ඕනේ නමක් නේ. නේ මන් නෙමෙයිනේ කියන දැනින් අවදි වෙන්න පුළුවන්. ඒ බය වෙන්න ඕනමක් නෑ. නාමික ස්වභාවයක් නැති වුණාම, නාමික ස්වභාවයක් නැති වුණාම පීඩනයක් නැහැ. පීඩනයක් නැති මිනිස්සෙකින් ලෝකෙට වරදක් නැහැ. එච්චරයි. රාතුන්ට විනයක් අවශ්‍ය නැත්තේ ඒකයි. පීඩනයක් නැති මිනිස්සයට වරදක් කරන්නේ, වරදක් නැති මිනිස්සයට ප්‍රශ්නයක් නැහැ. ඉතින් බලන්න මේ චූලපන්තක හාමුදුරු මම නෙමෙයි කියලා කිව්වා. එක ගාතාවක් මතක නැති හාමුදුරු බුදුරජාණන් වහන්සේ මතක් කළාද අවසානයේ අනුමෝදනාව දේශනාව කරන්න කියලා. අනුමෝදනාව වශයෙන් දානෙම වරුණා කිරීම නෙමේ, දානෙ දීපු එක පිළිබඳව අගේ කොට සලකලා හිත පිළිබඳව මිනිසුන්ට මාර්ගඵල අවබෝධයේ මිනිස් ධර්මානුශාසනා කරාමේ දානානිසංස කී කිය පචගල කෙල හිටියේ නෑ, බොරු කී හිටියේ නෑ. කොයින් හරි ගෙනල්ල පුස්තාපු වට පිළිකරත් වෙනවා. දුන්නහම මේ සුමනා සුජාතා පත්මා යසෝදරා කෝසල මල්ලිකා ඔය ඔක්කෝම් පාවා දීලා පහා දීලා ඔය ඔයගොල්ලෝ එන්න පුළුවන් කියලා අර පුස්කාපු අටපිරිකරට අඳින්න බෑනේ. ඔගොල්ලෝ දීපු අටපිරිකරක් වෙන කෙනෙක් අඳගින්න දැකලා තියෙනවද? නෑ. උන් ඇස් දෙකෙන් දැකලා තියෙනවා ආහුඳුරන්ගේ මැෂර්මන්ට් එක අරගෙන හරියට මහල පූජ කරාම උන් ඇදගෙන ඉන්න දැකලා තියෙනවා. එහෙම නැතුව පුස්කාපු අටපිරිකරවල දීලා ඇඳගෙන ඉන්න දකින්න හම්බෙන්නේ නෑ. ඒ නිසා එහෙම දේවල් නෙමෙයි කරේ. අර නිවන් දකින්න ධර්මයේ දේශනා කළා. නිවන් දකින්න ධර්මයේ දේශනා කරේ ගැඹුරුයි. ගැඹුරු නිසා ඉස්සර කරේ ඒ ගැඹුරු ධර්මය අපි අවබෝධ කරගත යුතුයි කියලා මහාන වුණා. වඩ වඩාත් ඒ විහාරස්ථානයේ ජේතවනාරාමයේ වේළුවනාරාමයේ ආදී වශයෙන් ඒකේන ස්ථානවලට මිනිස්සු රැස් වුණා. ධර්මය ගැඹුරුයි. ඒ නිසා අපි අසනියැසිය යුතුයි, අවබෝධ කර යත යුතුයි කියලා මහන්සි වුණා. අද පිරිස වැඩි කොයි පැත්තටද? ධර්මයේ ගැඹුරුයි, අපිට තේරෙන්නේ. ඒ නිසා අපිට බෑ කියලා ඒගොල්ලෝ ගෙවල් වලට ඉන්න පාඩු වෙන එක තේරෙන බණක් අහගෙන ඉන්න. ඒ කාලේ කරේ ඔක අනිත් පැත්ත. ධර්මයේ ගැඹුරුයි, අපි තේරුම් ගත යුතුයි කියලා මහාන වුණා. ඒ වගේම කැප වුණා, පේ වුණා වෙනුවෙන්. ඒ කාලේ ඥානවන්තයෝ හිටියා කියන්නේ ඕනෝකයි. ඒ කාලේ මිනිස්සුන්ට හොඳට ස්වභාව සෞන්දර්යයේ මල් පළතුරු තිබුණා. ඒව කාලා මොලේ හොඳට වැඩ කළා. හොඳට මේ කාබන් නෙමේ ආශ්වාස ප්‍රාශ්වාස කරේ හොඳට ඔක්සිජන්. අපි කොළඹ ගන්න මොනවා මොලේ මෙහෙමවත් තියෙන එක ගැන සන්තෝෂයි. මේ උස්ම ගන්න ගෑස් වර්ග නොයෙකුත් කම්මල් වලින් නිකුත් කරන සියලුම අපද්‍රව්‍ය තනිකර වසක් බවට පරිවර්තනය වෙනවා මේ මහ පොළොව, මේ කොළඹ ප්‍රදේශය අනාගතයේදී. ඒ ඉවතලන සියලුම රසායනික වර්ග හේතුවෙන් වාතය අතිශයින්ම අපිරිසුදුයි. ඒ දවසර මිනිස්සුන්ගේ හොඳට ඒ මල් තිබුණ කහේ කොලේ වැඩුණා. ඒවායේ ඖෂධීය හුලඟ ගහගෙන ආව, ඇඟේ වැදුණා. හොඳ ආශ්වාස ප්‍රාශ්වාස කළා. හොඳ ස්නායු පද්ධතිය හොඳට වැඩ කළා. මිනිස්සුන්ට ඥානය ශක්තිය තිබුණා. හොඳට ධාරණ ශක්තිය තිබුණා. අද ධාරණ ශක්තිය ඇත්තෙම නැහැ. ඇත්තට විතරනේ මටත් නෑ. ඇත්තට මතකය කියන එක නෑ. දර්ශනයේ බණ කියන මතකය දේවල් ගොඩක් අඩුයි. මතක් වෙන දේවල් හිටියාම ඒක තැන් තැන් කියනවා. මොකද නැත්තම් තරහ වෙනවනේ. ඒක නිසා කියන්නේ නැත්තම් මට බොහෝ මේ පොත් ඕනේ නැහැ. බණ කාගේවත් බණ ඕනේ නැහැ. දර්ශනය තුලින් නිවෙන්න කියන්න පුළුවන්, ගැටලු සංසිඳව ගන්න ධර්මයෙන් කියන්න පුළුවන්. කිසිම පොතක් ඕනේ නැහැ, කිසිම ආගම් පොතක් ඕනේ නැහැ. දැකලා යන්න පුළුවන්, දැක්මෙන් ගමන් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දැනුම අවශ්‍ය නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ බුද්ධ ඥානය මොනතරම් වයසට ගියත් අඩු වෙන්නේ නැහැ කියන්නේ ඕකයි. ඒ නිසා මගෙත් ඒ දර්ශන ඥානය, ඒ බුදුහාමුදුරුවන්ට නැගම් කියන ඒ දර්ශන ඥානය මොනම හේතුවකින්වත් අඩු වෙලා නැහැ. මේ මොලේ ගලවල පැත්තකින් තිබුවත් කටබන කියනවා. ඒ පුදුම කතාවක් නේද? මොලේ ගලවල පැත්තකින් තිබ්බත් කටබන කියනවා. මොකද හේතුව? වචන නේ. වචන නේ. සම්ප්‍රදායකට හසු වෙලා නැහැ. ගතානුගතික නැහැ. පිටක සම්පදානේන කියන මන් මේ පිටකයට අනුව කතා කරන්න ඕන කියලා එහෙම නීති නෑ. දැන් බලන්න වෙන වෙන ඔය ආගම් නාලිකා channel එක මේවා තියෙන පොතේ පිටක සම්පදානේන නේද? අහවල් තැන අහවල් වෙච්චේද අහවල් තැන මෙහෙම කියලා තියෙනවා, මෙහෙම කියලා තියෙනවා කියලා එක පොත පෙන්වුවාම තමයි ඒක තමයි හරි. පොතේ තියෙනවා නම් හරි, පොතේ නැත්නම් වැරදි. පොතේ කියලා තිබුණොත් ලෝක බෝලේ රොටියක් වගේ කියලා ඒක රොටියක්. ලෝක බෝලේ හතරස් කියලා පොතේ තිබුණොත් ඒක හතරස්. ඒක එහෙම තමයි. ඉතින් ඒ වගේ මේ මෝඩ ජනයා වාසය කරන ලෝකයක අපි ධර්මයේ ප්‍රගුණ කරගෙන නිහඬව යනවා. ඒගොල්ලෝ ගැන කිසිම තැකීමක් කරන්න හොඳ නැහැ. එහෙම මෝඩයෙක් අසු වුණොත් කිසි විටක ਉਹ මෝඩයෙක් කියයි ප්‍රකාශ කරන්න. සෑම විටම මෝඩයෙකුට ඔබ ඥානවන්තයෙක් කියයි ප්‍රකාශය කරන්න. මක්නිසාද මෝඩයෙකු සැනසෙන්නේ? ඔව්, ඥානවන්ත බව ප්‍රකාශ කිරීමෙන් පමණයි. පැහැදිලිද නේද? මෝඩේ කමුණුත් විශේෂයෙන් ඔබට ඔහුට කියන්න ඔබ ඥානවන්තයි කියලා. තේරුණානේ? මෝඩේකුටයි ඔබ සෑමෙන් ඥානවන්තයි. නොවිසන පුජ්‍යලේකුටම කියන්න ඔබ හරි ඉවසිලිවන්තයි නේද කියලා කියන්නේ. අසාධාරණ මිනිසෙකුටම කියන්න ඔබ හරි සාධාරණ කෙනෙක් කියලා කියන්නේ. එතකොට පොඩ්ඩක් හැරිලා බලන්න. ඔයා හරි සාධාරණයි ඇත්තෙන්ම කියලා කියන්න බලන්න. අසාධාරණයක් කරන මිනිස්සුන්ට නිකන් හැරිලා බලන ඔයා. මෝඩයෙකුට කියන්න බලන්න ඔබ හරි උගත් කියලා කියන්න බලන්න. ටක් ගාලා නේද වෙනවා. මොකද එයාගේ තුලින් එයාට දනවන දේ එයාට පෙරල ගන්න ඌමනාව තියෙන අනිත් පැත්තට. ඒක පෙරල ගන්න බැරුව තමයි එයා කෑ ගහන්නේ. අරක අපි දුන්නාම හරි. තමන් දෙයක් හරි කරගන්න නිවැරදි කරගන්න උත්සාහ කරන ඔබ හරි කියන්නේ. එයා නේද වෙනවා. ඒවත් තේරුම් කරගන්න ඕන මේ සමාධිය තුළ. ධර්මයක් මිනිසෙකුට දෙන්න කාලය, වේලාව, අවස්ථාව එනකම් බුදු කෙනෙක් බලාගෙන ඉන්නවා. එහෙම නැතුව ධර්මය දෙන්නේ. කාලය, වේලාව, අවස්ථාව ගැලපුණ නැති වුණොත් එයා ධර්මය බාර ගන්නෑ. තේරුණානේ? ඔය පින්නතුන්ට වුණත් එහෙමයි. මේ බලාගෙන ඉන්නවා. මම දන්න ධර්මයේ අවස්ථාව එයාතුල ගොඩ නැගුණට පස්සේ අවශ්‍යතාවය එයාතුලින්ම මතුවෙන ආකාරය අපි දකිනවා. අන්න එතෙන්දී ධර්ම කාරණිය අපි ලබා දෙනවා. තේරුණානේ? එහෙම නැත්තම් ඉතින් අපි බලාගෙන ඉන්නවා ධර්මයේ මතුවෙනවා. ගහින් මල් කඩන්න මල් පිපෙනකම් බලන් ඉන්න ඕන. ගහින් ගෙඩි කඩන්න ගෙඩි පැහෙනකම් බලන් ඉන්න ඕන. පැහෙන්නේ නැතුව කඩන්න පුළුවන්. ඒ වගේ ඔබ ළඟ තියෙන මේ ආර්ය භූමිය තුල පැල කරගන්න මේ නිර්වාණය මාර්ගඵල සත්‍ය කියන ගහ හොඳින් වැඩිලා මෝරන්න ඕන. ආමතුරුන්ට උමනාවෙන් නිවන් දකින්න නෙමේ, තමන්ගේ උමනාවට නිවන් දකින්න පිරිසක් වෙන්න ඕන. දෙවන තමන්ගේ උමනාවට නිවන් දකින්න පිරිසක්. දැන් මෙතන ආමතුරුන්ගේ උමනාවට බණහන අය මොකද බණහන්නේ? ඒ අය වැරදි හොයමින් ඉන්නවා. ආමතුරුන්ගේ උමනාවට ඒගොල්ලෝ හරියට අර pH අයිලා වගේ ඒස් ගිහිල්ලා කෑම හොයනවා නෙමෙයි. ඒක තැන් හිතන්න ගිහිල්ලා ඒගොල්ලෝගේ අඩුපාඩුකම් හොයාගෙන යනවා. හොඳයි, ඒ pH එකම වෙනම කරන්න. ඒක pH වෙන්න ඕනේ ඉස්සෙල්ලා කාලා ඉඳලා බඩු පිරෙලා තියෙන්න ඕනේ. එහෙම නැතුව කරන්න බෑ. දැන් ධර්මයේ අවබෝධ නැතුව තමන් කරුණාකාරණා පිළිබඳව සුසුකම් තමන් දරන්න නැතුව බෑ. ගොඩාක් අය විවේචකයෝ ඉන්නෝ හරි දේ මොකද්ද කියලා හැමෝම දන්නේ නැහැ. ඕක නෙවෙයි නිවන, ඕක නෙවෙයි නිවන, අරක නෙවෙයි නිවන කියන අය ඉන්නෝ. ඒ අයගෙන් අහන්න ඕන එකම දේ තමයි, එහෙනම් මොකද්ද හරි දේ? මොකද ඇහුවාම ලැබෙන උත්තරේ දන්නේ නැහැ. ඊට පස්සේ අර පොතේ හරි මේ පොතේ හරි ඒ දේ කළාද? නැහැ. ප්‍රත්‍යක්ෂද? නෑ. දැක්ක දේ ධර්මය නෑ. ඉතින් අපිට ඕක බාර ගන්න බෑනේ. ඒ නිසා යමෙක් ප්‍රකාශ කරන ධර්මය දැක හැබැයි ඉතින් බොරුවට කියන ආදියුත් ඉන්නව දැක්කයි කියලා. මුලා කරන්නට මම රහත් කියන පිරිස ඉන්නවා. සත්‍යව මම රහත් කියන පිරිස ඉන්නවා. මානසික විකෘතිතාවයන් හේතුවෙන් මම රහත් කියන පිරිස්සු ඉන්නවා. ඒ තුන්ගොල්ලම ඉන්නවා කියලා මතක තියාගන්නත් ඕන. තේරුණාද? ඇත්තම රහත් නිසා රහත් කියලා කියන අය ඉන්නවා. ලාභ සත්කාර ප්‍රයෝජන ලබා ගැනීම සඳහා රහත් කියන අය ඉන්නවා. මානසික විකෘති නැති වෙච්ච රහතුන් ඉන්නවා. මේ හැම ගොල්ලක්ම මට හම්බ වෙලා තියෙනවා. හැබැයි රහත් වෙච්ච කට්ටිය හිටියා, ඒගොල්ලෝ කිව්වේ නෑ මම රහත් කියලා. හැබැයි මට දැනුණා. කිව්වේ නෑ මට දැනුණා කියන දේ තුලින්. මොකද මේක රහතන් වහන්සේ කෙනෙකුට ඇරෙන්න වෙන කෙනෙකුට කියන්න බෑ. හැබැයි රහත් කියලා කියන අය හිටියා මානසික විකෘති නිසා. එක හාමුදුරු කෙනෙක් කියනවා වහන්සේ භාවනා කරලා කරලා පොඩ්ඩක් විකෘතියක් හටගෙන වහන්සේ කියනවා මේ කවුරුත් මට සලකන්නේ නැහනේ, මම මෙහෙම හිටියට මම රහතන් වහන්සේ නමක් නේ කියලා කියනවා. මං කිව්වා දැන් ඉතින් කොහොමද ඒක අපි දැනගන්නේ? උන්වහන්සේ කියනවා මං ඉස්සරහා ලස්සනම කාන්තාව 1000ක් ගෙනල්ලා තියන්නේ, මට කෙලස් උපදින්නේ නැහැ කියලා කියනවා. මං කිව්වා 1000ක් නෙවෙයි එක්කෙනෙක්වත් දෙන්නේ නැහැ ඔබ හන්සේ දැක්කම කියලා. ආයෙත් ගිහිල්ලා අන්තිම වෙලා මේ වෙලා කළු වෙලා මේ වෙලා ඉන්නේ. මම කිව්වා 1000ක් නෙවෙයි ලක්ෂයක්ක් තියා ඔබ හන්සේ දැස්පේ නෙදෑනේ 1000ක් බලන්නේ මොකෙන්ද කියලා. ඒකත් දැන් 1000ක් තිබුවත් කෙලස් උපදින්නේ නැහැ. ඊළඟ සැරේ බලනකොට ඇස් පේන්නේ. හරියම අපි ඇස් පේන්නේද කියලා කෙලස් උපදින්නේ. ඉතින් ඒ අර විකෘති හේතුවේ හටගත් දෙය. ඉතින් රහත් බව බලන්න මේ වගේ දෙයක් කරන්න කියලා කියනවාද නේ? ඉතින් මේ අපිට වෙන වැඩ නැහැ. එයාගේ ඉස්සර 1000ක් ගෙනල්ලා දියන්න. කෙලස් තියනද බලන්න. ඉතින් අර ඒ වගේ කතාවන් වලින් අපිට පාඩම් පේනවා මෙයාගේ විකෘතිතාවය තියෙනවා කියලා. සමහර අය රැවටිලා මුලා වෙලා. හැබැයි ඇත්තට එයා රහත් කියලා එයා හිතනවා, එයාට දැනෙනවා. හැබැයි මුලා වෙලා. එයා දන්න පරිදි දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ බුදුවරු කී දෙනෙක් හිටියද? නේද? බුදුවරු 7 දෙනෙක් විතර හිටියා කියනවනේ නේද? ඒ හැමෝම කිව්වේ දැන් නිගණ්ඨනාත පුත්තත් එක බුදු කෙනෙක්. ඒ වගේ එක එක බුදුරු හිටියා. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ මේ ගෞතම සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ කිව්වේ මොකද? මම බුද්ධ කියලා කිව්වේ නැහැ. උන්වහන්සේ දේශනා කරේ මම සම්මා සම්බුද්ධ කියලා. සම්මා සම්බුද්ධ කියන එකෙන් අදහස් වෙන්නේ මම කිසිම බුදු කෙනෙක් නෙමෙයි කියන එක. ඕක මේ සමාධියේ කියවිච්ච වචනයක්වත් පොතක තියෙන වචනයක්වත් නෙමෙයිනේ. ඔබ ආනන්ද හම්බුනේ දර්ශනයෙන් කියන වචනය. බොරු වෙන්නත් පුළුවන්, ඇත්ත වෙන්නත් පුළුවන්, පරීක්ෂණය කරලා බලන්න. මම සම්මා සම්බුද්ධ කිව්වා. කියන්නේ සම්මා දිට්ඨි කියන්නේ දෘෂ්ටි නැති බව. නම් සම්මා සම්බුද්ධ කියන්නේ මම බුදු කෙනෙක් නෙමෙයි කියන එක තමයි. මම බුදු කෙනෙක් නෙමෙයි කියලා බුදුහාමුදුරෝ දේශනා කරේ. බුදු කෙනෙක් ඉන්නේ පුදුන් අයටයි. බුදුහාමුදුරුවෝ ළඟ බුදු කෙනෙක්වත් නැහැ. ඒකයි බුදු බව. සම්මා සම්බුදු බව. තේරුණා නේද? චූලපන්තක ළඟ චූලපන්තක කියලා කෙනෙක් නැත්තම් බුදු කෙනෙක් ළඟ බුදු කෙනෙක් ඉන්න පුළුවන්ද? ඒ පොඩි දෙයින් තේරුම් ගන්න. චූටි දෙයින් තේරුම් ගන්න. අඤ්ඤා කොණ්ඩඤ්ඤ ළඟ කොණ්ඩඤ්ඤ කියලා කෙනෙක් නැත්තම් බුදු කෙනෙක් ළඟ ඉන්න පුළුවන්ද බුදු කෙනෙක්? නෑනේ. තේරුණානේ? කොහෙන් බැලුවත් ධර්මයේ විනය ගැළපෙනවා. ලස්සනට තියෙනවා. ඒකයි ඒකේ අදහස. ඒ නිසා මම සම්මා සම්බුද්ධ කියලා දේශනා කළා මිසක් මම අරහත් බුදුවරුන්ගෙන් බුදුවරු තවත් ඉන්නේ නැති ඒ බුදුවරුන්ගෙන් එක්කෙනෙක් කියලා කිව්වේ නෑ බුදුතුමනි. බුදුහාමුදුරුවෝ එදා ඒ කටයුතු කළේ දඹදිව බුද්ධගයාව තුලදී. මේ බුද්ධත්වයට පත් වෙලා පොඩි පහේ මිත්‍යා දෘෂ්ටික ජාලයක් නෙමේ, දෙසටක් මිත්‍යා දෘෂ්ටික ජාලයක් තියෙන්නේ. දෙසටක් 62ක් ප්‍රබල බලවේග 62ක් මිත්‍යා දෘෂ්ටික බලවේග තිබුණා. ලංකාවේ 62ක් නැති වුණාට හතක් අටක්වත් ප්‍රබලව තියෙනවනේ නේද මිත්‍යා දෘෂ්ටික බලවේග තියෙනවා. හැබැයි දැන් එන්නේ 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 මිනිස්සුන්ට එක දෙයක් තීරණලා යනවා. දැන් ආගම් පස්සේ දුවල 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 ඈ ඒව නෙමෙයි තමන්ගේ ආධ්‍යාත්මය පිළිබඳව සත්‍ය පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න ඕන. ආගම ඒවා ඔය ලේබල් තිබුණා වේ අපි මිනිස්සෙක් වශයෙන් ඇත්ත දැනගන්න ඕන කියන තැනට ඇවිල්ලා ඉන්නවා. ඒක බොහොම වටිනවා. ඇත්ත තමන්ට දැනෙන්න ඕන. මමත් කල්පනා කරේ තරුණයෙක් හැටියට ඒකයි. මාර්ගඵල වේවා, රහත් වේවා, මොනවා හරි වේවා මට ඒක දැනෙන්න ඕන. මට සුවපත් බවක් දැනෙන්න ඕන. එහෙම නැතුව කවුරුත් කියලා වැඩක් නැහැ. ඔබ සෝවාන්, ඔබ අනාගාමි, ඔබ අරිහත් කියලා වැඩක් නැහැ කියලා. මට දැනෙනවා නම් ඒක. මම නිවිලා තියෙන්න ඕන. මගේ ප්‍රශ්න නැතුව තියෙන්න ඕන. මට සැකේ නැතුව තියෙන්න ඕන. දැන් අපිට කියන්නේ සැක හිතන්න නැතුව ඉන්න කියලා. එතකොට සැක හිතෙනව හිතන්නේ නැතුව ඉන්නවලු. මේක සාධාරණයිද? සාධාරණනේ. මට සැක නැති වෙන්න ඕන. හෑ මාතුල සැක නැති වෙන්න ඕන. විචිකිච්ඡා හිතන්න එපාලු. බුදුහාමුදුරු ගැන සූත්‍ර ගැන. මේ විචිකිච්ඡා හිතෙනවා. මේ පරස්පර දේශනාවල් තියෙනවා. එතකොට කියන හිතන්න එපාලු. අර ආගම් වල ප්‍රමය. හෑ මේ දේවවාද පිළිබඳව කතා කරන්න එපාලු. බලපෑම. එනකොත් කියවන්න එපා. බලපෑම. මේ මානසික නිදහස, මිනිස්යාගේ චින්තන නිදහස උල්ලංඝනය කරපු ඒවා. ඒවයින් ප්‍රඥාවන්තව මිනිස්සු හිමීෙන් සැරේ මෝඩයන්ට මෝඩයන්ගේ තර්ක තියාගන්න තියෙන්නේ කියලා බන ටික අහගෙන යන්න පුරුදු වෙන්න ඕනේ. ජීවිතේ තේරුම් කරගන්න ඕනේ. හැබැයි මෝඩයෝ ඉදිරියේ පණ්ඩිතයෙක් වෙන්න එපා ඔබ. ඔබ මෝඩයෙක් ඉදිරියේ ඩබල් මෝඩයෙක් වන්න. තේරෙන්නේ නැහැ. මොකද මෝඩයා පණ්ඩිතයන්ට මිස මෝඩයා මෝඩයන්ට ගහන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. මෝඩයා මෝඩයන්ට ගහන්නේ නැහැ පණ්ඩිතයන්ට මිස. දැන් මේ සමාජේ මම පුතඥයි කියලා කිව්වොත් කවුරුත් ගහනවද? කවුරුත් ගහන්නේ නැහැ. ගෙන් කියන්න ඕන මම රහත් කියලා. මොකද ඔක්කොම ටික එකතු වෙලා පුතඥ වෙනකන් ගහනවා. නිකන් නෙවෙයි කියවිය පුතඥ කියලා. කී කියා ගන්න. ඉතින් මම පුතඥ කියලා කෑ ගහන්න ඕන. තේරුණානේ? ඒකදයි ස්වභාවය. ඒ ලංකාවේ හැටි. දැන් ලංකාවේ ජපානයයි ඇමරිකාවයි චීනයයි ලංකාවේ හමුදාවයි දැම්මලු මේ පොලිසියයි මේ කැලේකට හාවෙක් දැම්මලු. හාවෙක් දාලා එයාගේ පොඩි GPS සිස්ටම් එකක් හයි කරලා කොහොම හරි මේ හාව හොයන්න කිව්වලු. ඉතින් ජපානෙත් ගියා තාක්ෂණය යොදාගෙන හාව හොයාගන්න බැරි වුණා. චීනෙත් ගියා හාව හොයාගන්න බැරි වුණා. මේගොල්ලන්ගේ මේ මේක හොයාගන්න CID තාක්ෂණය. ඇමරිකාවක් ගියා හාව හොයාගන්න බැරි වුණා. ලංකා පොලිසිය මුකුත් නැහැ, තාක්ෂණ නැහැ, පොල්ලයි පිස්තෝලයි අරගෙන ගියා. අරගෙන ඇවිල්ලා තඩි වහලා හෙත් තියලා කියන්නේ මේ හාව මේ කියලා හාව කිව්වලු. ඊට පස්සේ කොහමද ගියේ හාව කියලා ඔප්පු කරන්න කියලා ඇහුවාම මිනිහා කියනවා මම හාව කියලා. කවුද? වලහේ ගෙනල්ලා තිබ්බා මේ ඉන්නේ හාව කියලා. කොහමද ඔප්පු කරන්නේ? මිනිහා කියනවා මම හාව කියලා. ආ මේ වගේ තමයි ලංකාවේ හැදේ. ඒ කියන්නේ මේ වලාට ගාලා තෝ හාව කියපිය කියලා. නේද? දැන් එහෙමනේ ඔය පොලිසිය වල හැරෙම අරගෙන ගියාම අර තාක්ෂණික ක්‍රමයක් දියුණු ජනසන්නිවේදනයක් බුද්ධියක් එහෙම නැති අය වතුරේ පොවලා දසවද දීලා ඇඟිලි උගුලලා ගහලා මරලා කියපිය තෝහාවා කියන කම ගහන මම වැඩිකාරය කියලා අස්සම් කරපිය කියන කම ගහනවා. ඉතින් අර මේ අස්සම් කරනවා. එව නැත්තම් වැඩිකාරය කියලා කියන නැත්තම් මරුම් කන්නේ නේ. ඒ හැටි. ආන්න ඒ වගේ තමයි. හරි බුද්ධිමත් සමාජයක්. හරි ශ්‍රේෂ්ඨයි. ඔව්, ඉතින් හරි පින්වන්තයි. හැබැයි අපි යම් කිසි විදියක වෙන රටියන්ට වඩා කතා කිරීමේ, අදහස් ප්‍රකාශ කිරීමේ ලොකු අයිතියක් තියෙනවා තමයි. නමුත් ඒ අයිතියක් තිබුණට වැඩක් නැහැ. ඒ අයිතිය තුලින් මිනිස්යා තුල ප්‍රගමනයක් නැහැ. එහෙම ගොඩාක් වචන කතා කරන්න වෙලා තියෙන්නේ සමාජයේ දුර්වල නිසා. දැන් අපිට වෙන රටක ගියාම ඇත්තටම කිසි දෙයක් කතා කරන්නේ නැහැ. දේශපාලනය ගැන කතා කරන්නේ නැහැ. ලස්සනට රට පාලනය වෙනවා. පාර ගැන කතා කරන්නේ නැහැ. පාර ලස්සනට හදලා තියෙනවා. නීතිය ගැන අපිට කතා කරන්න බෑ. නීතිය ගැන හරියට සාධාරණව ඒක තියෙනවා. දැන් මම ওই රටවල ගියාම මම කියන්නේ හරි ෂෝක් මේ. මේක නීති ගරුක වෙන්න පුළුවන් නේ. මේ නීතිය හරි හොඳයි නේ. හැමදැනම මාර්ග සංඥා දාලා තියෙනවා, වේග සීමා දාලා තියෙනවා, කැමරා ඇති බව දාලා තියෙනවා, පාර හරියට හදලා තියෙනවා. වේග සීමාවක් දානවා නම් ඒකේ හරි විද්‍යාත්මක න්‍යායක් තියෙනවා පාරේ හැටිය නිසා. ඒ වගේම වෙලාවල් දක්වලා තියෙන මේ ඔක්කොම දැනුවත් කරලා තියෙද්දි ඒ හරි ලේසියිනේ. වාහනේ ඇතුලේ තියෙන වේග සීමා ඉදිරි මීටර තියෙන බව අංගමන ඒව තියෙනවා. ඉතින් මෙයාට මේකේ පාලනය වෙන්නේ මේ ක්‍රමවේද හේතු සාධක තියෙනවා. ඔක්කොම තියෙනවා. ඉතින් අර එහෙම නැති වුණාම තමයි කතා කරන්න වෙන්නේ. දැන් මේ බණ ගොඩාක් කියන්න වෙලා තියෙන්නේ ඇයි මිනිස්සුන්ට? වැරදි ගොඩාක් තියෙන නිසා, දෘෂ්ටි ගොඩාක් තියෙන නිසා. දැන් පොඩි ළමෙක් කෙනෙක් දරුණ දරුවෙක් ළඟට ගියොත් මේ එකක්වත් කියන්න ඕනේ නැහැ. පුතේ මේ ඇහැ තියෙනව නේද? මේ ඇහැට පේන දේවල් තියෙනව නේද? මේ තේන දේවල් ඉක්මවා බැලුවෝ, පේනවයි කියන සීමාව ඉක්මවා බැලුවොත් පුතේ අපිට මොනවද පේන්නේ? යනුවනින් බලල උත්තරයක් වේ. අපිට අඳුර පේනව නේද? අපිට ආලෝකය පේනව නේද? මේ අඳුර ආලෝකය කියන දෙකෙන් ඔබ්බේ පවතින දෙයක් ඔබ දැකලා කියන්න. ඒ දකින්න උත්සාහ කරන්න. මේ අනන්ත වූ ධර්මය ප්‍රශංසා කරන ස්වභාවය අපේ මිනිසුන් තුළ අඩුයි. අර අවැනි අවස්ථාවන් වලදී අපේ තුළ ගොඩනැගෙන්නේ අනන්ත වූ ලක්ෂණය. අනන්ත වූ ලක්ෂණයට එබිල බලනකොට මිනිස්සු බයයි. හේතුව කොතනින් ආරම්භ කරන්නද, කොතනින් අවසන් කරන්නද? මේ ලෞකිකත්වයේ කඩතිර මෙහෙම ඉවත් කරලා, අපේ මේ ඉන්ද්‍රයන් වලින් වටවුණු මේ දැල් කූඩුව ඉවත් කරලා අපි මේ ලෝකයෙන් එපිට බලන්න ඕන. එවිට අපිට ඇසට, කනට, නාසයට, දිවට, ශරීරයට, මනට ස්පර්ශ වෙන දෙයක් නැහැ. ඒක තමයි නිවන. නිවන හැඩයට අපි ස්පර්ශ වෙන දෙයක් නෙමෙයි මහන්. ස්පර්ශ නොවී තිබීම තමයි නිවන. ඒක කරලා කරන්න, නොකර කරන්න, පුජ්‍යලත්වයේ ලවා කරව ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. කර්මය කියන බලය ජවය අපි තුළ පහළ වෙනවා හැම විටම. ඒ කර්මය කියන ශක්ති විශේෂයේ ගුණය පහළ කරන්නේම මමත්වයි. මේ ලෝකයේ නිරායාසයෙන් දකින්නට පුළුවන් එකම දහම නිවනයි. මේ ලෝකේ හැම දෙයක්ම වඩන්න වීරිය අවශ්‍යයි. හැබැයි නිවන් දකින්න වීරිය අනවශ්‍යයි. සම්මා වායාම වුණ වීරිය බිඳුවක්වත් තෝරන්නේ නිවන් දකින්න. හැබැයි ඉතින් ඕක තේරුම් ගන්න වීරිය කරා. නැත්නම් ඉතින් ඕක මෝඩකමට ගත්තොත් එහෙම ගංජු සුරුට්ටුවක් ගහපු මිනිස්සෙක් වගේ ඉඳීවි නේද? ආසදියා බලාගෙන. ඒ වගේ ඉතින් මහා පිස්සු කතා තියෙනවා. ඒක යන විදියට තමයි, Tamanට ගැළපෙන විදියට තමයි ඒක පඬිත කතාවක් බවට පත් වෙන්නේ. කෙනෙකුට ඒක පිස්සු කතාවක්, තව කෙනෙකුට ඒක පඬිත කතාවක්. තව කෙනෙකුට නොවටිනා දෙයක්, තව කෙනෙකුට ගොඩාක් වටිනා දෙයක්. තව කෙනෙකුට එපයි කියලා හිතන දේ තව කෙනෙකුට බොහෝම වටිනවා. පාළුව තනිකම සාංකාව මේ දරා ගන්න බැරුව මිනිස්සු ලෝකේ සමහර අය සිය දිවිහාන කර ගන්නවා. සමහර අය තනිකම පාළුව හුදකලාව ඇති කරගන්න බැරුව කල්පනා කර කර ඉන්නවා. සමහර අය තනිකම පාළුව හුදකලාව ලැබුණාම ඒක දිව්‍ය ඖෂධයක් වගේ, මීපැණි වගේ රස හිතන භුක්ති විඳිනවා. මේ ලෝකේ හැටි. රථයක් පදවන්නා තමන්ගේ රථයේ පහසු ඇති වෙන අන්දමින් ඒ රථය පදවා ගැනීමට සැලකිලිමත් වෙනවා. පදවීමට සැලකිලිමත් වෙනවා. ඒ වගේ මනසත් අපි අපිට පහසුවක්, නිවන, ශාන්තියක් ඇති වෙන පරිදි පදවන්නට දක්ෂ වෙන්න ඕන. රතේ හොඳ රියදුරෙක් වාගේම මනසේ හොඳ රියදුරෙක් වන්න හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි.